නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරේති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි කාලයක් තිස්සේ විශේෂයෙන්ම මනසේ හටගන්නා විවිධාකාර ප්‍රපංච ගැන සාකච්ඡා කරලා, ඊට පස්සේ ඒ ප්‍රපංච සමනය කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් වශයෙන් ආනාපාන සති සූත්‍රය යොදාගන්නේ කොහොමද? ආනාපාන සතියෙන් කොහොමද අපේ හිත තව දියුණු කරගන්නේ කියන කාරණාව මුල් කරගෙන ආනාපාන සති සූත්‍රය පාදක කරගෙන දේශනා මාලාවක් ආරම්භ කළා ගිය සතියේ. එතකොට ආනාපාන සති සූත්‍රය විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ, එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ වැඩ වාසය කරනවා මිගාරමාතු ප්‍රාසාදේ. මේ පිංගතුන් දන්නවා මිගාරමාතු ප්‍රාසාදය විශාකා මහෝපාසිකාව විසින් තමයි සකස් කළේ. ඉතින් ඒ මිගාරමාතු ප්‍රාසාදය තමයි ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ. ඉතින් උන්වහන්සේත් සමග ප්‍රධාන මහරහතන් වහන්සේලා රැසක් ඒ වස් කාලයේ ගත කරනවා. ඉතින් මේ සූත්‍රය ආරම්භයේදී ඒ ස්වාමින් වහන්සේලාගේ නම් විස්තර වෙනවා. උදාහරණයක් වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රධාන අපි අහලා තියෙන මහරහතන් වහන්සේලා, සංඝ පීත්‍රුන් වහන්සේලා රැසක් භාගතුන් වහන්සේ සමග වැඩ වාසය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ වස්තුන් කාලෙදී, වස්තුන් මාසෙදී ඒ අනිකුත් ඒ නවක පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අවවාද අනුශාසනා කරමින් ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා ඒ ස්වාමින් වහන්සේලාවත් මේ ශාසනයේ තව තව උනන්දු කරමින් කාලය ගත කරනවා. ඒ අවස්ථාවේදී ඇතැම් ඒ නායක ස්වාමින් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්, සංඝයා වහන්සේලා 19ක් අරගෙන අවවාද අනුශාසනා කරනවා. තවත් ස්වාමින් වහන්සේ නමක්, සංඝයා වහන්සේලා 29ක් අරගෙන අවවාද අනුශාසනා කරනවා. තවත් ස්වාමින් වහන්සේ නමක්, සංඝයා වහන්සේලා 39ක් අරගෙන අනුශාසනා කරනවා, අවවාද දෙනවා. තවත් ස්වාමින් වහන්සේ නමක්, ඒ නවක ස්වාමින් වහන්සේලා 49ක් අරගෙන අවවාද අනුශාසනා කරනවා. ඉතින් මේ විදිහට ඒ සංඝ පීත්‍රුන් වහන්සේලාගෙන් වැඩිහිටි ඒ රහතන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබන ඒ නවක ස්වාමින් වහන්සේලාත් හොඳට ඒ තමන්ගේ කටයුතු වල නිරත වෙනවා, බණ භාවනා කටයුතු වල නිරත වෙනවා, ප්‍රතිපදාවේ යෙදෙනවා. ඒ නිසා ඒ අයත් බොහොම ඉක්මනටම අධිගම ලාභයට පත් වෙනවා, තව තව දියුණු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වස්තුන් මාසය අවසන් වෙලා සංඝ පිරිස කැඳවලා ඒ වස් පවාරණ පින්කමෙන් පස්සේ බලනවා දැන් ඊළඟට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ චාරිකාවේ හැසිරෙන එක, වස්තුන් මාසයේ එක තැනක වස් වසලා ඊට පස්සේ චාරිකාවේ හැසිරෙන එකයි කරන්නේ. නමුත් මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ආකාරය දිහා බලන භාගතුන් වහන්සේට පේනවා මේ ස්වාමීන් වහන්සේලා බොහෝම උනන්දුවෙන් භාවනාව කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම දැන් මේ මොහොතේදී බොහෝම නිශ්ශබ්දව තුෂ්ණීම් භූතව වැඩ වාසය කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී චාරිකාවේ යනවා වෙනුවට, හැසිරෙනවා වෙනුවට තවත් මාසයක් මේ පූර්වාරාමය නැත්තම් මිගාරුමාතු ප්‍රාසාදයම ඇසුරු කරගෙන වැඩ වාසය කළා නම් මේ නවක භික්ෂුන් වහන්සේලාට තවත් ඉස්සරහට යන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ තේරුම් අරගෙන දැනගෙන ප්‍රකාශ කරනවා, මම මේ භික්ෂු පිරිසේ හැසිරීමෙන් බොහොම සතුටටපත් වෙනවා, එයයි බොහොම උනන්දුවෙන් භාවනා කටයුතු වල යෙදෙනවා. ඒ නිසා මම තීරණය කළා චාරිකාවේ හැසිරෙන්නේ නැතුව තවත් මාසයක් මේ පූර්වාරාමයේම ගත කරන්න කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ආරංචිය අනිකුත් ස්වාමින් වහන්සේලාටත් යනවා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේලා තව තව උනන්දු වෙලා මේ වස් තුන් මාසයට අමතරව තවත් මාසයක් භාගතුන් වහන්සේ මේ සේනාසනෙම වැඩ වාසය කරනවා කියන ආරංචියට අනුව තවදුරටත් උනන්දු වෙලා කටයුතු කරනවා. ඉතින් අර වගේම ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා. නවක ස්වාමීන් වහන්සේලා බොහෝ උනන්දුවෙන් භාවනා කටයුතු වල යෙදෙනවා. ඉතින් තව තව දියුණුවටපත් වෙනවා. දැන් මේ මාසයත් අවසන් වෙනවා. අවසන් වෙලා නැවතත් ඊළඟ පෝය දවසේ නැවතත් බුදුරජාණන් වහන්සේ මේ එලි මහනට ඇවිල්ලා අනිකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක දැන් සංඝ පිරිස රැස් වෙලා ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී තර ස්වාමීන් වහන්සේලා බොහෝම නිශ්ශබ්දව ප්‍රතිපදාවට අනුයුක්ත වෙලා වැඩ වාසය කරනවා. ඉතින් ඒක දකින බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රසාදයටපත් වෙනවා. භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ආරද්දෝස්මි භික්ඛවේ ඉමාය පටිපදාය. ආරද්ද චිත්තෝස්මි භික්ඛවේ ඉමාය පටිපදාය. තස්මාතිහ භික්ඛවේ බීයෝ සෝමත්තාය විරියං ආරභත. අපත්තස්ස පත්තියා අනදිගතස්ස අධිගමාය. අසච්චිකතස්ස සච්චිකිරියාය. මෙන්න මේ වගේ ප්‍රකාශයක් භාගතුන් වහන්සේ කරනවා. මහණෙනි මම ඔබලාගේ මේ හැසිරීම දැකලා ආරාධිත වූ එක් වෙනවා. මම හරියට මේ තවත් යමක් කියන්න පෙළඹෙන ගතියක් මට දැන් ඇති වුණා. මොකද ඔබලා ඒ තරම් බොහොම ප්‍රතිපදාවට මුල් තැන දීලා කටයුතු කරන බව මට පේනවා. ඒ නිසා මේ ප්‍රතිපදාවෙන් මම ආරාධිතයෙක් බවට පත් වුණා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා මේ මෙතෙක් පත් නොවෙච්ච යම් අරහත් ඵලයක් තියෙනවා නම් එය සාක්ෂාත් කිරීම සඳහා තවදුරටත් උත්සාහවන්ත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට තව තව ඒ ප්‍රතිපදාවේ නියැලෙන්න අවවාද කරනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් මේ බඳු සංඝ පිරිසකට කවුරු හෝ පුංචි දෙයක් හරි පූජා කරනවා නම් ඒක මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ඒ වගේම බොහෝ දෙයක් පූජා කරනවා නම් ඒක අතිමහත් ඵල බවට පත් වෙනවා. ඉතින් අන්නේ විදිහට ප්‍රකාශ කළා ප්‍රශංසා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ භික්ෂු පිරිස අතර විවිධාකාර භාවනා කටයුතු වල නිරත වෙන පිරිස ඉන්නවා. ඇතැම් පිරිසක් සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරනවා. තවත් පිරිසක් සම්‍යක් ප්‍රධාන ධර්මයන් දිනු කරනවා. තවත් පිරිසක් ඉද්ධීපාද හතර දිනු කරනවා. තවත් පිරිසක් බල ඉන්ද්‍රිය ධර්ම පහ දිනු කරනවා. තවත් පිරිසක් බල ධර්ම පහ දිනු කරනවා. තවත් පිරිසක් බොජ්ජංග ධර්ම දියුණු කරනවා. තවත් පිරිසක් ආරෂ්ඨාංග මාර්ගයේ වඩනවා. ඊළඟට බ්‍රහ්ම විහාර භාවනාවන් ඇතැම් පිරිසක් වඩනවා. ඒ වගේම අසුභ භාවනාව, අනිච්චානුපස්සනාව වඩන පිරිස් ඉන්නවා. ඒ වගේමයි ආනාපාන සතිය වඩන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ එදා ඒ මහරහතන් වහන්සේලා තුන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබමින් භාවනා කටයුතු වල ප්‍රතිපදාවේ නිරත වෙන අනිකුත් ස්වාමීන් වහන්සේලා දැකලා ප්‍රකාශ කරන මේ වගේ උන්වහන්සේලා නියැලුණ යම්කිසි භාවනා ක්‍රමවේදයන් ගැන දීර්ඝ විස්තරයක් එහෙමත් නැත්නම් වගුගත කිරීමක් මේ සූත්‍රයේදී අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට විවිධ භාවනා වල නිරත වෙන ඒ සියලුම භික්ෂූන් වහන්සේලාට තවදුරටත් තමන් වහන්සේලාගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න තවදුරටත් තමන්ගේ ඒ නොපත් අරහත්වය සාක්ෂාත් කරගන්න මොකද්ද සුදුසු භාවනා ක්‍රමය, කාටත් ගැළපෙන භාවනා ක්‍රමයක මොකද්ද කියලා තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරන්නේ. ඒකත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන ආකාරයට වැඩුවොත් තමයි ඒ අදහස මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ කියන එකත් සඳහන් වෙනවා. ඉතින් එතෙන්දී ආරම්භක වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. මහණෙනි යම්කිසි කෙනෙක් මේ ආනාපාන සතිය මනවින් වඩනවද, ප්‍රගුණ කරනවද, බහුලීකృత කරනවද, එය මහත්ඵල මහානිසංස වෙනවා. ආනාපාන සතිය යම්කිසි කෙනෙක් භාවිතා බහුලීකృత කරනවා නම් සතර සතිපට්ඨාන ධර්මයන් පරිපූර්ණේ කරන්න ඒ හරහා අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයන් භාවිතා කරද්දී, ප්‍රගුණ කරද්දී, වඩද්දී ඒ තුලින් බොජ්ජංග ධර්ම 7 වඩන්න අවස්ථාවක් සැලසෙනවා. බොජ්ජංග ධර්ම 7 හොඳට යම්ස කෙනෙක් තව තව ප්‍රගුණ කරනකොට ඒ තුලින් විඥා විමුක්ති කියලා කියන අපි සාමාන්‍යයෙන් කියනවා නම් මාර්ගඵල සාක්ෂාත් කරගන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් මේ විදිහට පූර්ණ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී ආරම්භයේම දේශනා කරනවා. ඒ කියන්නේ ආනාපාන සතිය ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහත්ඵල මහානිසංස ලැබෙන ආකාරයෙන් දේශනා කරන්න පළමු කොටම මෙන්න මෙබඳු දීර්ඝ ගමනක් මේ ආනාපාන සතිය පාදක කරගෙන යන්න පුළුවන් කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒක ඒ ධර්මයට සවන් දෙන බොහෝ දෙනෙකුගේ සතුටට හේතු වෙන්නේ නැති මොකද ආනිසංස මෙන්න මේවයි මෙන්න මේ විදිහටයි කළ යුත්තේ කියලා සඳහන් කරලා තමයි දේශනාව පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාන් වහන්සේ කොහොමද මේ ආනාපාන සතිය එහෙමනම් මේ සියලු ආනිසංස ලබා ගන්න ප්‍රගුණ කළ යුත්තේ කියන කාරණාව තමයි ඊට පස්සේ සූත්‍රයේ පෙන්නුම් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිය සතියේදී මේ දීර්ඝ විස්තරය පුළුල්ව සාකච්ඡා කළා. ඒ වගේම සති මාත්‍රයට යම්කිසි පිවිසුමක් ගිය සතියේදී ඇති කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආනාපාන සතිය වඩන්න ආරම්භ කරන යෝගාවචරයේ භික්ෂුන් වහන්සේ නමක් මුලින්ම අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා මේ සුදුසු ස්ථානයක් තෝරා ගැනීම ගැන සඳහන් කරනවා. මොකද ආනාපාන සතිය කියන්නේ බොහොම සූක්ෂම කමඨහනක්. එහෙම නැත්නම් අරමුණ වශයෙන් ගත්තොත් බොහොම සියුම් අරමුණක්. ඉතින් මේ බඳු අරමුණක් බොහොම සූක්ෂමව තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපි අනුගමනය කරන තව උපක්‍රමයක් තමයි ආනාපාන සතිය වඩන්න කලින් ටික වෙලාවක් සක්මන් භාවනාවේ නිරත වෙලා ඒ තුලින් හිතේ සතිමත් බවක් ඒ තුලින් හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් නිවර්දි එල්ලේට හිත යොමු කිරීමේ කුසලතාවයක් දිනු කරගෙන තමයි ආනාපාන සතියට පිවිසෙන්නේ. මොකද ආනාපාන සතිය කර්මස්ථානයේ ටිකක් සූක්ෂමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය යම්කිසි යෝගාවචරයක වඩනවා නම් ඒ තැනත්තාට විශේෂයෙන් අවවාද කරනවා ටිකක් නිහඬ පරිසරයකට යන්න සුදුසු පරිසරයක් තෝරගන්න කියලා. ඉතින් ආරණ්‍යයක් වෙන්න පුළුවන්. කවුරුත් එන්නේ යන්නේ නැති බොහොම නිෂ්කලංක පරිසරයක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්නේ වගේ අපි එහෙමනම් ආනාපාන සතිය වඩන්න සුදුසු පරිසරයක් මුලින්ම තෝරාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. හොඳට පළඟක් බඳලා වාඩි වෙනවා. ඉතින් මේ වාඩි වෙන ඉරියව්ව ආනාපාන සතියේදී ප්‍රයෝජනවත් වෙනවා. මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කිසිම බාධාවක් නැතිව බොහොම සුවසේ මේ ශ්වාසනාලයේ දිගේ පෙනහළු වලට ආයි පෙනහළු වල ඉඳන් ශ්වාසනාලයේ දිගේ නාස්කුහරෙන් පිට වෙන විදිහට ඒ අවශ්‍ය කරන පහසුව සලසා තිබීම ඉතාම වැදගත්. ඉතින් මේ කය ටිකක් නැමිලා එහෙම නැත්නම් ඇද වෙලා එහෙම නිකන් ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට බාධා වෙන පරිද්දෙන් තිබුණොත් මේ කටයුත්ත ටිකක් අසාර්ථක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආනාපාන සතිය වඩන යෝගාවචරයේ ඒ තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න මුලින්ම උත්සාහන්ත විය යුතුයි. ඉතින් ඒකට යම් කාලයක් ගතට වරදක් නැහැ. තමන්ගේ හිස හොඳට කෙලින් තියාගෙන, බෙල්ල කෙලින් තියාගෙන, උරේස් දෙක බොහොම සරලව සැහැල්ලුවෙන් තියාගෙන, අත් දෙකත් ඔඩොක්කුව මත එහෙම නැත්නම් පාද දෙක මත බොහොම සැහැල්ලුවෙන් තැම්පත් කරගෙන, උඩුකය ඍජුව තියාගෙන පළඟම් බඳලා වාඩි වෙලා තමයි සාමාන්‍යයෙන් හොඳම ආකාරයෙන් මේ ආනාපාන සතිය වඩන්න පුළුවන් ඉරියව් වශයෙන් සලකන්න වෙන්නේ. හැබැයි ඉතින් ඕකේ සුළු සුළු වෙනස්කම් කරගත්තට වරදක් නැහැ. උදාහරණයක් වශයෙන් සම්පූර්ණයෙන්ම එරමිනිය ගොතලා වාඩි වෙන්න බැරි කෙනෙකුට ඊට කුඩා ඉරියව්වක නැත්නම් ඊට වඩා පහසු ඉරියව්වකට ගියයි කියලා ඉතින් වරදක් නැහැ. ඒත් අමාරු නම් පුඩුවක වාඩි වෙලා මේක කරන්න උත්සාහ වුණත් වරදක් නැහැ. විශේෂයෙන් මතක් කරගන්න තියෙන්නේ අර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සුවසේ වෙන්න පුළුවන් කායික ඉරියව්වක් තමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඒ වගේමයි අපි පවත්වන ඉරියව්ව විටින් විට නිතරම වෙනස් කරන්න ගියොත් මේ කටයුත්තට බාධා වෙනවා. ඒ නිසා අපි තෝරගන්න ඉරියව්ව සෑහෙන වෙලාවක් එක දිගට පවත්වන්න පුළුවන් ඉරියව්වක් නම් ඒක වඩාම හොඳයි. ඒ නිසා අපි පොඩ්ඩක් වාඩි වුණාට පස්සේ මේ තමන්ගේ ඉරියව්ව හොඳට සකස් වෙලාද තියෙන්නේ කියන එක ගැන හොයලා බලන්න අවශ්‍යයි. තමන් S2 පියාගත්තා, කය සකස් කරලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බලනවා මේ කයේ මොනවද දැනෙන්නේ. කයේ තමන්ට එහෙ මෙහෙ රිදෙන ගතියක්, නැත්නම් ඇඳන් ඉන්න ඇඳුම් පැළඳුම් හිර වෙච්ච, තද වෙච්ච ගතියක්, එක පාටම කොහේ හරි වේදනාව දෙන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ තාම ඉරියව්ව හොඳට සකස් වෙලා නැහැ. එහෙමනම් අපි අපේ ඉරියව්ව ටිකක් තව සකස් කරගන්න අවශ්‍යයි. තව ටිකක් ඇඳුම් පැළඳුම් පොඩ්ඩක් සකස් කරගන්න, ඊළඟට කයේ සමමිතික භාවය ඇති කරගන්න, ඉරියව්වේ සමබරතාවය ඇති කරගන්න ඔන්න පොඩ්ඩක් උත්සාහවන්ත වෙනවා. තමම පරීක්ෂාකාරී වෙලා බලනවා මේ ඉරියව්ව හොඳට සකස් වෙලා තියෙනවද කියලා. අපි දුමු මේ විදිහට හොඳට ඉරියව්ව සකස් වුණා නම් අන්න ඊට පස්සේ තමන්ට දැනෙනවා යම්කිසි කායික සුවයක්. හිතන්න අපි දීර්ඝ ගමනක් බොහොම වෙහෙසිලා ගමන් කරලා ඇවිදලා ආවනම් ඊට පස්සේ අපි සුවපහසු ආසනයක් මේ හොයාගෙන වාඩි වෙනවා. ඒ වාඩි වීම තුල අපි ලබනවා ලොකු අස්වැසිල්ලක්. අපි ලබනවා ලොකු සැහැල්ලුවක්. අපි ලබනවා කායික සැපයක්. ඔන්නේ කායික සුවය, සැපය, අස්වැසිල්ල, සැහැල්ලුව ඉතාම වැදගත් වෙනවා මේ භාවනාවට. කායික සුවයක් නැත්තම් අපිට භාවනාව කරගෙන යන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මුල් වකවානුවේදී පුළුවන් තරම් මේ බාහිර සාධක ගැන හිතන්න යෝගාවචරයට සිද්ධ වෙනවා. මොකද තාම හිත ඒ තරම් සකස් වෙලා නැහැ. හිත නීවරණ බහුලයි. ඒ නිසා ඒවත් එක්ක සටන් කරගන්න තියෙන නිසා අපි කයෙන් පුළුවන් තරම් පහසුවක් බලාපොරොත්තු වෙනවා. කයෙන් යම්කිසි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට අපි වාඩි වෙන ඉරියව්ව මේ වගේ ටිකක් සුවදායී ඉරියව්වක් වෙන්න ඕනේ. හැබැයි ඔගේ අනිත් පැත්තක් තියෙනවා. ඇතම් කෙනෙක් ඕනෝට වඩා සුවදායී ඉරියව්වකට යනවා. සමහරකට කකුල් දෙක දිග ඇරගෙන බිත්තියකට හේතු වෙලා හාන්සි පුටුවකට වෙලා ඉතින් ආනාපාන සතිය වඩන්න හදනවා. නමුත් එතකොට ටික වෙලාවකින්ම නිින්ද යනවා. මොකද ඒකත් සුවදායි වැඩි. එතකොට එහෙනම් අපි තෝරගන්න අවශ්‍යයි මේ දෙක අතරමැද ඉරියව්ව. ඊටාම සුවදායි නොවන, උඟාක්ම සුඛෝපභෝගී නොවන, ඒ වගේමයි ඕනෑට වඩා වීරයකින් අධික ආයාසයකින් පවත්වන්න අවශ්‍ය නොවන ඉරියව්වක් තමයි එහෙමනම් අපි තෝරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ අතරමැදි ඉරියව්ව වඩා සැපත් නොවන, දුකත් නොවන අතරමැදි ඉරියව්ව අපි තෝරගන්න අවශ්‍යයි. ඒ ඉරියව්වේ ඉඳගෙන තමයි අපි එහෙමනම් භාවනාවක් කරන්න, ආනාපාන සතිය වඩන්න උත්සාහන්ත වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උජුං කායං පනිදාය. දැන් මේ කය ඍජුව තියාගන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. නාසිකාග්‍රය අසල තමන්ගේ සිහිය පිහිටුවා ගන්නවා. දැන් එතකොට මේ කය ඍජුව තියාගන්නවා කිව්වහම තවත් කෙනෙක් මේ කය බොහොම දරදඬු කරගෙන මේ අතිශය ඍජුව තියාගන්නවා. ඉතින් ඒකත් ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ. කය ඍජුව තියාගන්න ඕනේ. හැබැයි භාවනාව කෙරීගෙන යනකොට කුඩා කුඩා සකස් වීම කය විසින්ම කරන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී අපි ඒක කරන්න කයට ඉඩ නොදී අපි බොහොම නිකන් දරදඬු විදිහට මේ කය කායික ඉරියව්ව පවත්වනවා නම් ඒකත් බාධාවක්. ඉතින් ඒ නිසා භවනාව කිරීගෙන යනකොට අපි පොඩ්ඩක් ලිහිල් වෙන්න කයට ඉඩ දෙන්න ඕනේ. එතනින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම බෙල්ල පාත් වෙලා නැත්නම් ඔළුව පාත් වෙලා සම්පූර්ණයෙන්ම කය බිමට පාත් වෙලා ඒ තරමට නිකන් නිඳ ගිය මට්ටමකට එීම නෙමෙයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. අපි ටිකක් අර වීර්ය ආසනයකින් පටන් ගත්තා. හැබැයි සුළුසුළු සකස් වීම එහෙම නැත්නම් තව තව කායික සුවයක් එන අන්දමට කය විසින්ම කරනු ලබන සකස් කර ගැනීම කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. අපි මේ වෙලාවෙදිත් බැරි වෙලාවත් එක පාටම මේක මේ කය පොඩ්ඩක් වෙනස් වෙලා නේද කියලා අපි ඉරියව්ව බොහොම යහුසුලව හදන්න ගත්තොත් අර අපි හදාගෙන ආපු සතිමත් භාවය, දියුණු කරගෙන ආපු සමාධිය කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා අපි එතෙන්දී ටිකක් සැලකිලිමත් වෙ යුතුයි. මේ ඉරියව්ව ආරම්භක අවස්ථාවේදී බොහොම පිරිසුදු ඍජු ඉරියව්වක් අපි පවත්වනවා. හැබැයි භවනාව කිරීගෙන යනකොට මේ ඉරියව්වේ සුළුසුළු සකස් වීම වෙන්න අපි ඉඩ දෙනවා. අපි ටිකක් නම්‍යශීලී වෙනවා. කයටම ඉඩ දෙනවා යාට පහසු තව පුංචි පුංචි සකස් කර ගැනීම කරන්න. අපි ඒක වලක්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි එහෙමනම් මේ ඉරියව්ව සකස් කර ගන්න තියෙන්නේ. ඊට පස්සේ නාසිකාග්‍රය අසල තමයි අපේ අවධානය පවත්තන්නේ. දැන් අපි දන්නවා දැන් සක්මන් භාවනාවක් වගේ කරද්දී පොළවේ පාදයේ ස්පර්ශ වෙනවා. අන්නේ ස්පර්ශයේ තමයි අපේ අවධානය පවත්තන්න අපි උත්සාහන්ත වෙන්නේ. වම් පාදයේ පොළවේ වදිනකොට අන්නේ එතන අපේ අවධානය පවත්තනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට ඒ පාදයේ වදින ස්ථානයේ අවධානය පවත්තන්න උත්සාහන්ත වෙනවා. දැන් නමුත් මෙතෙන්දී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන අවධානය පවත්වන්නේ නාසිකාග්‍රය අසල. හරියට නිකන් දොරටු පාලයක් නවත්තලා තියෙනවා වගේ අපි අපේ අවධානය නාසිකාග්‍රය අසල පවත්වාගෙන ඉන්නවා. දැන් ඔන්න ආශ්වාසයක් ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන ආශ්වාසය ගැන දැනගන්නවා. ප්‍රශ්වාසයක් පිට වෙනවා. පිට වෙන ප්‍රශ්වාසය ගැන දැනගන්නවා. ඇතුල් වෙන ආශ්වාසයත් එක්ක නාස් කුහරය ඔස්සේ පෙනහළු වලට යන්නේ නැහැ. ඊළඟට පිට වෙන ප්‍රශ්වාසය ඔස්සේ පිටතට යන්නෙත් නැහැ. අපි ඉන්න ඕනේ දොරටුපාලයා දොරටුපාලකම් කරනවා වගේ. ඒ තමන්ට අදාළ තැන දොරටුව අසල එයා තමන්ගේ රාජකාරි කරනවා වගේ තමයි අපි අපේ අවධානය නාසිකාග්‍රය අසලම පවත්වාගෙන ඉන්නේ. එතකොට මේ නාසිකාග්‍රය පහු කරගෙන නැත්නම් අපි මේ අවධානය පවත්වාගෙන ඉන්න නාසිකාග්‍රය අසල පහු කරගෙන තමයි ආශ්වාසයක් ඇතුළට යන්නේ. ඉතින් අපි යාට ඇතුළට යන්න දීගෙන ඒ පහු කරන අවස්ථාව තමයි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසයක් එළියට යනකොට ඒ එළියට යන එක දිහා තමයි බලාගෙන ඉන්නේ. එළියට අපි යන්නේ නැහැ, නාසිකාග්‍රය අසල පහු කරගෙන යා යනවා. එතන තමයි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් මේ විදිහට තමයි අපි මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ මූලික සතිමත් බවක් ඇති කරගන්නේ. ඉතින් මේකට ලොකු සායන් වහන්සේ යොදපු වචනේ තමයි සති මාත්‍රය. අපි මේ සති මාත්‍රය තමයි ප්‍රගුණ කරන්නේ මේ මට්ටමේදී. ඉතින් ඒ කාරණාවට ජර්මන් ජාතික ඥානපෝනික සාමින් වහන්සේ, ඒ උන්වහන්සේගේ Power of Mindfulness කියන බොහොම ප්‍රසිද්ධ පොතේ යොදලා තියෙන වචනය තමයි බෙයා ඇටෙන්ෂන් කියන එක. ඒ කියන්නේ බොහොම සරල සතිමත් බවක්. ප්‍රාථමික මට්ටමේ සතිමත් බවක් දියුණු කරන්න මේ අවස්ථාවේදී උත්සාහවත් වෙනවා. නාසිකාග්‍රය අසල අවධානය පවත්වනවා. ඒ වෙලාවේදී ඔන්න ආශ්වාසයක් ඇතුළට ඇතුළු වෙනවා. ඒක ආශ්වාසයේ බව තේරුම් ගන්නවා. ප්‍රශ්වාසයක් පිටතට පිට වෙනවා. ගමන් කරනවා. ඒක ප්‍රශ්වාසයේ බව තේරුම් ගන්නවා. ඉතින් මෙතෙන්දිත් පුංචි පුංචි උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ අවධානය තව ටිකක් මේ කටයුත්තට යොමු කර ගන්න. මොකද අපේ හිත මේ කරන වැඩේ කරන්න ටිකක් අකමැති, කම්මැලි. මොකද මේ අරමුණ ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි. සමහරවිට අපිට ටීවී එක දිහා පැය ගණන් බලාගෙන ඉන්න පුළුවන්. චිත්‍රපටි බලන්න පුළුවන් පැය ගණන්. කිසි වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඉරියව්ව ගැන මතකයක් ඇත්තෙත් නැහැ. නමුත් මෙතෙන්දී අපිට ඉරියව්වෙන් සමහරාලාවට ඒ තරම් සහයෝගයක් ලැබෙන්නෙත් නැහැ. හිතෙන් කිසි සහයෝගයක් ලැබෙන්නෙත් නැහැ. හිතත් ඔහේ ඉබාගාතේ දුවනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන ඒ තරම් මනාපයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කටයුත්ත සාර්ථක කරගන්න මුලදී අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ එක උපක්‍රමයක් තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ ආශ්වාසය දැනගන්නවත් එක්කම ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසය දැනගන්නවත් එක්ක ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඕක ටුට්ටක් දිග වැඩි නම් බර වැඩි නම් ආශ්වාසයක් දැනගන්නකොට ඉන් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසය දැනගන්නකොට අවුට් කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයක් දැනගන්නකොට දෙකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. මේ මොන වචනේ පාවිච්චි කරත් වරදක් නැහැ. වැදගත් වෙන්නේ ඒ ආශ්වාසය දැනගන්නා මොහොතේදී, ඒකේ හොඳට දැනගන්නා අවස්ථාවේදී තමයි මේ මෙනෙහි කිරීම කරන්න. ඊට පස්සේ ප්‍රශ්වාසය දැනගන්නවත් එක්කම වගේ තමයි මේ මෙනෙහි කිරීම කරන්නේ. එතකොට අපේ අර විවිධ තැන්වලට විසිරිච්ච අපේ හිත, අපේ අවධානය තව ටිකක් මේ ආශ්වාසයටම ප්‍රශ්වාසයටම යොමු වෙන ගතියක් තියෙනවා. හරියට නිකන් අපි මේ ලියුමක් සකස් කරලා ඔක්කොම ටික කරාට පස්සේ ඒක කියවලා බලන ප්‍රධානීෙක් තමන්ගේ අස්සන යොදලා සීල් එක ගහනවා වගේ වැඩක් තමයි මේ මෙනෙහි කිරීමෙන් කරන්නේ. කියන්නේ අපි හොඳට දැන් මේ කාරණාව දැනගත්තා. මෙයා නම් ආශ්වාසයක් කියලා හොඳට තේරුම් ගත්තා. අර සීල් එක ගහනවා වගේ ඔන්න අපි මෙනෙහි කිරීමක් කරනවා. මෙන්න මේ තමයි ආශ්වාසය. ඊට පස්සේ ප්‍රශ්වාසයේ බව හොඳට සැකහැර දැනගත්තා. ඒක හොඳට තේරුම් ගත්තා, දැනගත්තා, අත්දැක්කා. ඊට පස්සේ ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරා. එතකොට මේ ආරම්භක යෝගාවචරයේකට මේ මෙනෙහි කිරීම බොහෝ සෙයින් උපකාර වෙනවා. මොකද නැත්තම් හිත එහෙදුවනවා මෙහෙදුවනවා නැහැ, කිසිම මෙල්ලවීමක් කීකරු ගතියක් නැහැ. ඒ කීකරු ගතිය ඇති කරන්න ඒ අපේ කායික ක්‍රියාවලිය තවත් නිකම් මානසික ක්‍රියාවලියකින් සනාථ කරනවා, ස්ථිර කරනවා. අන්න ඒ ස්ථිර කිරීම, සනාථ කිරීම තමයි මේ මෙනෙහි කිරීමෙන් සිද්ධ වෙන්නේ. ආශ්වාස ක්‍රියාවලිය දැනගන්නවත් එක්ක ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාස ක්‍රියාවලිය දැනගන්නවත් එක්ක ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේකත් තාමත් කරගන්න අමාරුයි නම් අපිට පුළුවන් ගණන් කිරීමේ ක්‍රමයක් පාවිච්චි කරන්න. උදාහරණයක් වශයෙන් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා දැනගන්නවත් එක්කම එකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟ ආශ්වාසය ප්‍රශ්වාසය දැනගත්තත් පස්සේ ඔන්න දෙකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක තවත් පොඩ්ඩක් වෙනස් කරලා ගත හැකි. ආශ්වාසයක් එකයි, ප්‍රශ්වාසයක් එකයි, ආශ්වාසයක් දෙකයි, ප්‍රශ්වාසයක් දෙකයි, ආශ්වාසයක් තුනයි, ප්‍රශ්වාසයක් තුනයි. අර යුගලයට යුගලයට අපි ඊළඟ අංකේ දීගෙන යනවා. හිතන්න අපි පහට විතර යනකොට ඔන්න අපේ හිත කොහෙදෝ ගියා. ඊට පස්සේ ඉතින් ආයෙත් මුලටම එනවා. ආයෙත් එකෙන් පටන් ගන්නවා. අපි තුම අපි සාර්ථකව දිගට කරගෙන ගියා 10ට විතර ආවා. එහෙමනම් එතනින් නතර කරන්න අවශ්‍යයි. නතර කරනවා කියන්නේ මෙනෙහි කරන අංකය ආයි මුලට ගන්න අවශ්‍යයි. අපි දිගට දිගට 11 12 13 එහෙම කියාගෙන යන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේක ඇවිල්ලා ගණිතය අභ්‍යාසයක් නෙමෙයි. මෙතෙන්දී අපේ හිතට ගණන් කිරීම අනවශ්‍ය බරක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා ගණන් කිරීම සිද්ධ වෙන්න ඕනේ බොහොම සරල පහසු ආකාරයකින්. එයාට මේ ගණිත පාඩමක් කියලා දෙන්න ගියොත් ඒක වෙන අතකට තමයි භාවනාව හැරෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී ගණන් කරන්නේ බොහොම සරල මට්ටමකට විතරයි. තේරෙන පහසු සරල මට්ටමකට විතරයි ගණන් කිරීම කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ ආයෙත් මුලට එනවා. ආයෙත් ඔන්න එකට එනවා. එකට ඇවිල්ලා ආයෙත් ඔන්න දිගට කරගෙන යනවා. හිතන්න අපි මේ ක්‍රම හරහා සාර්ථක වුණා නම්, ඒ කියන්නේ දැන් ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බොහොම සුවසේ සිද්ධ වෙනවා. අපිටත් ඒක හොඳින් දැනගෙන කටයුතු කරන්න පුළුවන් කමක්, හිත මෙල්ල වෙච්ච ගතියක්, මේ අරමුණේම හිත ඉන්න ගතියක් දැන් තියෙනවා. එහෙමනම් ඊළඟ පියවර වශයෙන් අපිට පුළුවන් උත්සාහවත් වෙන්න මේ ආස්වාස ප්‍රස්වාස කියලා කියන මේ මෙනෙහි කිරීම, එහෙම නැත්නම් අර කරපු ගණන් කිරීම සම්පූර්ණයෙන්ම නතර කළා. අපිට පුළුවන් ද මේ ගැන හුදෙක් බොහොම නිහඬ මනසකින් දැනුවත් වෙන්න. වෙනත් වචන වලින් කියනවා නම් මෙනෙහි කිරීම නතර කළා හුදු දැනුවත් වීම පමණක් කරගෙන යන්න පවත්වන්න අපිට පුළුවන් ද? ඒක එහෙමනම් අපි කළා බලන්න ඕනේ. සෑහෙන දුරකට මෙනෙහි කිරීම තුළින් සාර්ථක වුණාට පස්සේ මෙනෙහි කිරීම පාවිච්චි නොකර ඒ ආයුධය පැත්තකින් තියලා දැන් අපි බොහොම නිහඬ මනසකින් සංසුම් මනසකින් මේ ආස්වාස ක්‍රියාවලිය පූර්ණ වශයෙන් දැනුවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා. ප්‍රශ්වාස ක්‍රියාවලිය පූර්ණ වශයෙන් දැනුවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් එතකොට අපිට පුළුවන් නම් කිසිම මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා කියන්නේ නැතිව එකයි එකයි කියලා ගණන් කරන්නේ නැතිව අපිට මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මෙනෙහි කිරීම දැන් අයින් කරන්න අවශ්‍යයි. මෙනෙහි කිරීම දිගට කරගෙන ගියොත් අපිට ඊට එහා සූක්ෂම මට්ටමකට හිත අරගෙන යන්න හැකියාවක් නැහැ. මොකද මෙනෙහි කරනවා කියන්නේ වීරයේ කාංගයක්. ඒතර වීරය සමවර කරන්නේ නැතිව අවශ්‍ය පමණට විතරක් වීරය පවත්වන්නේ නැතිව අපිට සමාධිය දිනු කරගන්න අමාරුයි. දැන් ආනාපාන සතිය හරහා අපි වීරයවන්තව මේ කටයුත්ත පටන් ගත්තා. සතිය ටික ටික දිනු වේගෙන ගියා. ඒකාග්‍රතාවයත් යම් පමණකට දිනු වුණා. තවදුරටත් ඒකාග්‍රතාවය දිනු කරන්න නම්, තවදුරටත් සතිය තීව්‍ර කරන්න නම්, ඊළඟට සති සම්පජඤ්ඤය හරහා ප්‍රඥාව දිනු කරගන්න නම් අපිට මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කළ බලන්න අවශ්‍යයි. දැන් මෙයා සංසුන්ව මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත සාර්ථක කරන්න තරම් දක්ෂද කියලා. අපි හිතමු ඒ සාර්ථකුනේ නැහැ. ආයෙත් හිත එහෙ මෙහෙ දුවනවා, වික්ෂිප්ත වෙනවා. එහෙම නැහැ ඉතින් තාම ඉක්මන් වැඩි මෙනෙහි කිරීම නතර කරන්න. දැන් අපි මෙනෙහි කිරීමේ අරගෙන නැවතත් දිගට කරගෙන යනවා. හිතන්න අපි යම් වෙලාවක තේරුම් ගත්තනම් දැන් ඔන්න හිත මෙල්ල වෙලා තියෙනවා, වෙන කොහෙවත් දුවන්නේ නැහැ. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම හිත ඉන්නවා කියලා තමන්ට තේරෙනවා නම් එහෙමනම් අපි මෙනෙහි කිරීම නතර කරලා ආයෙත් පරීක්ෂා කරලා බලමු. යම් වෙලාවක මේ කටයුත්ත සාර්ථක නම්, ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරවත් මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන් නම් එහෙමනම් දැන් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. සමහර විට මුල් විනාඩි කීපය මෙනෙහි කිරීමක් කරලා පොඩ්ඩක් අර පාරට හරියට හිත දාගෙන ඊට පස්සේ හිමීට මෙනෙහි කිරීම නතර කරත් ඒත් වරදක් නැහැ. ඒක තම තමා විසින්ම කොහොමද මේ කටයුත්ත සාර්ථක කරගන්නේ කියන එක ප්‍රායෝගිකව තේරුම් ගන්න අවශ්‍යයි. වාඩි වෙච්ච ගමන් හොඳ පැහැදිලි ඒකාග්‍ර වෙච්ච හිතක් නොතිබෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් හිත එහෙම එහෙ දුවන්න ඉඩ තියෙනවා. එතෙන්දී මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි මේ මෙනෙහි කිරීමේ උපක්‍රමය හරහා හිත මෙල්ල වුණාට පස්සේ, ඒකාග්‍ර වුණාට පස්සේ, සතිය දිනු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ මෙනෙහි කිරීම නතර කරලා බොහෝම සංසුන් නිශ්ශබ්ද මනසකින් මේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්න. ඒක හොඳට සියුම්ම නිරීක්ෂණය කරන්න. ඔන්න ඔය නිරීක්ෂණය, සියුම් නිරීක්ෂණය පටන් ගත්තට පස්සේ තමයි අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ කොටස බුදුරජාණන් වහන්සේ කියන්නේ කායානුපස්සනාව වශයෙන්. ඒතර මේ ආනාපාන සති සූත්‍රයේදී මුලින්ම අද මම සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. මහණෙනි, මේ ආනාපාන සතිය යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම්, වඩනවා නම්, බහුලීකృత කරනවා නම්, එය මහත්ඵලයි මහානිසංසයි. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරේති. යම් කෙනෙක් මේ ආනාපාන සතිය දැම්මේ භාගතුන් වහන්සේ කියන ආකාරයට වඩනවා නම්, සතර සතිපට්ඨාන ධර්මයන්ම මේ හරහා ප්‍රගුණ කරන්න, පරිපූර්ණ කරන්න අවස්ථාව සැලසෙනවා. ඔන්න ඔය කොටසට තමයි දැන් අපි පැමිණෙන්නේ. කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ගේ මුල් සතිපට්ඨානය වන කායානුපස්සනාව ආනාපාන සතිය හරහා සාර්ථකව වඩන්නේ කියන එක ගැන තමයි දැන් සාකච්ඡා කරන්නේ. අර විදිහට හොඳට සතිය තහවුරු කරගත්තට පස්සේ මෙනෙහි කිරීමත් නතර කළා, සංසුන් හිතකින් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැනගන්න පුළුවන් ගතියට දැන් යෝගාවචරය ඇවිල්ලා ඉන්නවා. දැන් හිත වික්ෂිප්ත වෙන ගතිය අඩුයි, එහෙමේ දුවන ගතිය අඩුයි, එහෙමෙහෙ දිව්වත් බැරි වෙලාවත් හැබැයි ඉක්මනටම යාපිගාවට මෙනවා. අපිට ඒ තරම් වෙහෙසක් නැහැ ආයි ආයි ගෙනල්ලා අරමුණේ තියන්න, වැඩි වෙහෙසක් නැතිව හිත වෙන කොහෙදෝ ගියා කියලා දැනුවත් වෙනවත් එක්කම හිත ආපහු අපි ගාවට එනවා. හිත ආයෙත් ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියෙම පිහිටනවා. ඔන්න මේ මට්ටම පැමිණලා නම් අන්න යෝගාවචරයට දැන් ඊළඟ පියවරට යන්න උත්සාහන්ත විය හැකියි. දැන් මේ මට්ටමේදී ඇත්තනම් මේ අරමුණ විමසා බැලීම තමයි අපි ආරම්භ කරන්නේ. දැන් අපි මුලින් පටන් ගත්තේ අරමුණ පාවිච්චි කළා නිකන් සතිය පිහිටව ගන්න. එහෙමෙහෙ දුවන හිතක් අපිට තිබුණේ, වඳුරු මනසක් තිබුණේ. ඒ එහෙමෙහෙ දුවන හිත හික්මව ගන්න, හරි නිකන් බැඳලා තියාගන්න තමයි මේ සතිමත් බව යොදාගත්තේ. ඒකට නිකන් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය අපේ හිතට නැංගුරමක් වුණා. වෙන කොහෙවත් දුවන හිත අපි ගෙනල්ලා තියන්නේම මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය. එතකොට එයාට නිකන් ඉන්න පුළුවන් ලැබුම් පොලක් වඩපත් වුණා මේ ආස්වාස ප්‍රසවාසය කියන එක. හිතට අපි අලුතෙන් අරමුණක් හඳුන්ලා දුන්නා. එයාට වෙන වෙන තැන්වල දුවදුව ඉන්නවා වෙනුවට මෙන්න මෙතෙන්ට වෙලා ඔයා ඉන්න කියලා අපේ හිත අපි පුහුණු කළා. ඔය පුහුණුවෙන් පස්සේ තමයි අපි දැන් ඒ යොදාගත්ත අරමුණම තව ටිකක් සුපරීක්ෂාකාරීව බලන්න උත්සාහන්ත වෙන්නේ. ඒකෙන් තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන කායානුපස්සනාවට පිවිසෙන්නේ. කලින් කොටසත් කායානුපස්සනාවට අයිති කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් දැන් මේ විස්තර කරන කොටස් හතර තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී කායානුපස්සනාවේ කොටස් වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. මොකද මේ කායානුපස්සනාවට අයිති කොටසක් තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායේ කායානුපස්සී භික්කවේ තස්මින් සමේ භික්ඛු විහෙරති. දැන් මේ කියන කොටස් හතර යම්ස කෙනෙක් වඩනවා නම් කයෙහි කයානුව බලමින් තමයි යා වාසය කරන්නේ. ඊළඟට කායේසු කායඤ්ඤතරාහං භික්කවේ ඒවං වදාමි යදිදං අස්සාස පස්සාස. මේ කයෙහිම ආකාරයක් තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා අපේ කය උපන් දවසේ ඉඳන්ම හුස්ම ගන්නවා. අපි නිදාගත්තත් මේ කය හුස්ම ගන්නවා. එහෙනම් මේ කයේ සිදු වෙන බොහොම ප්‍රාථමික ක්‍රියාවලීන් අතර එක ප්‍රධාන ක්‍රියාවලියක් තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. එහෙනම් අපේ කය සම්පූර්ණයෙන් නිරූපණය වෙනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළින්. අපේ කය බොහොම වෙහෙසටපත් වෙලා නම් ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය එක ආකාරයකට හැසිරෙනවා. කය බොහොම තැම්පත් වෙලා බොහොම සුවදායීව තියෙනවා නම් ඒකත් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙන් නිරූපණය වෙනවා. ඒතර අපේ කයේ යම් හෝ වෙනසක් සිදුවීම මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලිනුත් අපිට සෑහෙන්න දැනගන්න පුළුවන්. එතකොට මේ කය නිරූපණය කරන එක මිනුම් දණ්ඩක් තමයි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ. කයේ තියෙන එක ප්‍රධාන ක්‍රියාවලියක් තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒ නිසා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මූලික කරගෙනම දැන් මේ කරන කොටස් හතර යම්ස කෙනෙක් ප්‍රගුණ කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා කායානුපස්සනාව තමයි වඩන්නේ. දැන් අපි බලමු මේ කොටස් හතර මොනවද කියලා. දැන් ඔන්න හොඳට සිහිය පිහිටව ගත්තා, මෙනෙහි කිරීම නතර කළා, සංසුම් මනසක් තියෙනවා, ඒකාග්‍ර වෙච්ච හිතක් තියෙනවා. නාසිකාග්‍රය අසල හිත එකඟ කරගෙන ඉන්නවා. එකඟ කරගෙන ඉඳගෙන දැන් බලනවා මේ ආශ්වාසය තමන්ට දීර්ඝව දැනෙනවද කලින් ආශ්වාසවලට සාපේක්ෂව. එහෙම නැත්නම් මේ ආශ්වාසය තමන්ට කෙටිවද දැනෙන්නේ කලින් ආශ්වාසවලට සාපේක්ෂව. ඒ වගේමයි ප්‍රශ්වාස ගැනත් කියන්න තියෙන්නේ. හරියට උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කලින් ආශ්වාසයක් අපි අත්දැක්කේ තප්පර 4යි. ඊට පස්සේ දැන් ඔන්න මේ අත්දකින ආශ්වාසය තප්පර 7ක් 8ක් ගත වෙන බවක් අපිට නිකන් හැඟෙනවා. මම මේ තප්පර ගාන කියන්නේ කාටත් තේරුම් ගන්නයි. ඒ කියන්නේ අපිට කලින් දැනුනේ බොහොම කෙටිවට, හැබැයි නිකන් දැන් නම් දැනෙනවා මේක බොහොම දීර්ඝ වෙලාවක් පැවතුන ගතියක්. අපිට දල වශයෙන් තේරෙනවා දැන් තමයි ඔන්න ආශ්වාසය පටන් ගත්තේ කියලා. ඊට පස්සේ තේරෙනවා දැන් මේක සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි අවසන් වුනේ කියලා. එහෙමනම් අර කලින් තමන් අත්දැකපු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලීන් වලට සාපේක්ෂව දැන් බොහොම දීර්ඝ ආශ්වාසයක් කෙනෙක් අත්දගිනවා. ඒ වගේමයි ප්‍රශ්වාසයත්. කලින් ටිකක් ඉක්මනට අවසන් වෙච්ච ප්‍රශ්වාසය වෙනුවට කෙනෙක් දීර්ඝ ප්‍රශ්වාසයක් අත්දකිනවා. එහෙමනම් අන්න කෙනෙකුට කියන්න පුළුවන් ඒ ආශ්වාසය දැන් දීර්ඝ බවට පත් වෙලා, ප්‍රශ්වාසය දීර්ඝ බවට පත් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාවලිය ගැන උපමාවක් දෙනවා සතිපට්ඨාන සූත්‍රයේදී. දැන් ඔය ලේ ඉරණ මිනිස්සයෝ බොහොම දිග මේ කියතක් අරගෙන ලීයක් ඉරනකොට එයාට ඕනනම් පුළුවන් කෙටි මේ වෑයමකින් නැත්තම් කෙටි පහරකින් මේ ලීය ඉරන්න. එහෙම නැත්තම් බොහොම දීර්ඝව ඒ ලීය අදින්න පුළුවන්. නැත්තම් කියත අදින්න පුළුවන්. ඒ ලීය කැපීම සඳහා කෙටියෙන් 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 කියත හසුරවන්නත් පුළුවන්. එහෙම නැත්තම් බොහොම දීර්ඝ එක හැසිරවීමක්. ඊළඟ හැසිරවීමත් බොහොම දීර්ඝයි. අපි තුමු දෙන්නෙක් දෙපැත්තෙන් දගෙන කියත අදිනවා. හැබැයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ කොට කියත. එහෙම නැත්නම් ඉක්මන්ට තමයි බොහොම කෙටි පහරවල් තමයි එල්ල වෙන්නේ. තවත් අපි හිතමු යා ඒගොල්ලෝ බොහොම දීර්ඝ කියතක් පාවිච්චි කරනවා නම්, දිග කියතක් පාවිච්චි කරනවා නම් සෑහෙන දීර්ඝ වෙලාවක් ඒ එක පැත්තටම ඇදෙනවා. ඊට පස්සේ ආය අනිත් පැත්තට බොහොම දීර්ඝ වෙලාවක් අදිනවා. ඔන්න වගේ දීර්ඝ ඇදීමක්, දීර්ඝව ඒ කැපීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි එතකොට අවධානය යොමු කරගෙන ඉන්නේ කැපෙන ලීය දිහා. අපිත් ඒ වගේ තමයි ආනාපාන සතිය වඩද්දී අපේ අවධානය අපි පවත්වාගෙන ඉන්නවා නාසිකාග්‍රේ. නාසිකාග්‍රේ ගාව අපි නතර වෙලා බලාගෙන ඉඳද්දී අපිව පහු කරගෙන මේ ආශ්වාසය ඇතුළට යනවා සෑහෙන වෙලාවක් තිස්සේ යනවා. එහෙමනම් අන්න ඒක දීර්ඝ ආශ්වාසයක්. අපි නාසිකාග්‍රේ අසල අපේ අවධානය පවත්වාගෙන ඉන්නවා. දැන් ඔන්න ප්‍රශ්වාසය ක්‍රියාත්මක වෙනවා. හැබැයි සෑහෙන වෙලාවක් තිස්සේ අපි ප්‍රශ්වාසය අත්දැක්කා. එහෙමනම් ඒක දීර්ඝ ප්‍රශ්වාසයක්. ඕකේ අනිත්‍යෙත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින් අපි බොහොම දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස අත්දැක්කා. හැබැයි දැන් ඒවා කෙටියෙන් කෙටියෙන් ඉක්මනටම අවසන් වෙලා යනවා. අපි නාසිකාග්‍රය අසල අවධානයෙන් ඉන්නවා. ඔන්න ඉක්මනටම ඒ ආශ්වාසය අවසන් වුණා. අපි අසල බලාගෙන ඉන්නවා. බොහොම ඉක්මනටම ප්‍රශ්වාසය අවසන් වුණා. එහෙමනම් මේ ආශ්වාසය ප්‍රශ්වාසය දීර්ඝද කෙටිද කියන එක ඒ අපිට අත්දැක ගන්න පුළුවන්. වෙන කෙනකින් අහලා වැඩක් නැහැ මේක දීර්ඝද මේ කෙටිද කියලා. අපි අත්දකින්න ඕනේ බොහොම ප්‍රායෝගිකව, මම දැන් මේ අත්දකින ආශ්වාසය දීර්ඝ ආශ්වාසයක්ද නැත්නම් කෙටි ආශ්වාසයක්ද, ඒක සාපේක්ෂව තමයි අපි තේරුම් ගන්නෙ. කලින් ආශ්වාස වලට සාපේක්ෂව තමයි තේරුම් ගන්නෙ. කලින් ප්‍රශ්වාස වලට සාපේක්ෂව තමයි තේරුම් ගන්නෙ දැන් මේ අත්දකින ප්‍රශ්වාසය දීර්ඝද කෙටිද කියලා. ඊට පස්සේ දැන් එකාතකින් අපිට මෙතන තේරුම් ගන්න පුළුවන් දැන් සතියට අමතරව අපි තව හැකියාවන් මෙතෙන්දී උරගා බලනවා. සතියට අමතරව අපි තව තව කුසලතාවයන් මේ අභ්‍යාසය හරහා දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ආස්වාසය කියන්නේ බොහොම සියුම් අරමුණක්. ඒ සියුම් අරමුණ දිහා අපි දැන් ටිකක් සූක්ෂමව බලනවා. ඉතින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කොහොමත් සූක්ෂමයි. ඒ බඳු සූක්ෂම අරමුණකත් මේ තරම් තව තව පැති තේරුම් ගන්න නම් අපේ හිතේ අවධානය කොයිතරම් දුරට දියුණුලා තියෙන්න ඕනේද? අපේ හිතේ චිත්ත ඒකාග්‍රතාවය කොයිතරම් දුරට දියුණුලා තියෙන්න ඕනේද කියන එක තමයි අපි මෙතෙන්දි තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතන මේ ආස්වාසය ගැන දැනගන්න ප්‍රසවාසය ගැන දැනගන්න විශේෂ උවමනාවක් නැහැ. අපි ඒක පාවිච්චි කරන්නේ උපක්‍රමයක් වශයෙන්. අපි ඒක පාවිච්චි කරන්නේ අභ්‍යාසයක් වශයෙන්. අපි ඒක පාවිච්චි කරන්නේ ආයුධයක් වශයෙන්. මොහොකටද? අපේ හිතේ තියෙන මේ කුසලතාවයන් දියුණු කරගන්න. එහෙම නැතුව මේ ආස්වාසයේ ප්‍රසවාසයේ තියෙන දීර්ඝව කෙටිව එක දනුණාය කියලා ඒකේ ගාන ලකුණු කරන්නවත් මේ කාලය මනින්නවත් නෙමෙයි මේ අපි උත්සාහවන්ත වෙන්නේ. ඒක දැන ගැනීම තුලින් අපි අපේ හිතේ කුසලතාවයන් දිනු කරන්න උත්සාහවන්ත වෙන්නේ. අපි ඉතින් දැන් මේ විදිහට සාර්ථකව කරගෙන යනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවරට ඔන්න අපිව යොමු කරනවා. දැන් මේ තාක් කරපු කොටස් මුලදි තිබුණේ සතෝ අස සති සතෝ පස්ස සති කියලා බොහොම සරලව සතිය පිහිටවීමක් විතරයි. ඊළඟට කායानुපසනාවේ පළමුව කොටසේ දෙවෙනි කොටසේ තිබුණේ පජානාති කියලා සරල දැනගැනීමක් පමණයි. දැන් ඔන්න මේ තුන්වෙනි කොටසට එනකොට සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ මේ වැඩේ තවත් ටිකක් සීරුවෙන් කළ යුතුයි කියන කාරණාව මතක් කරලා දෙනවා. ඒ පාවිච්චි කළ දෙන වචන පවා වෙනස් කරලා තියෙන්නේ. දැන් මෙතෙන්දී පජානාති කියන වචනේ වෙනුවට සික්ඛති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැකගනිමින් මුළු කාල පරිච්ඡේදයේම මුළු චක්‍රයේම දැකගනිමින් එයා තමන්ගේ හිත හික්මවනවා. එතකොට මේ කොටසට එන්න බැහැ අපි ඉරියව් විටින් විට මාරු කරනවා නම්. මොකද ඉරියව්වෙන් හොඳ සහනයක් සහයෝගයක් ලැබෙන්න ඕනේ මේ ඊළඟ සූක්ෂම මට්ටම් වලට එන්න නම්. දැන් කය බොහොම තැම්පත්ව තියාගෙන ඉරියව්ව බොහොම සුවසේ පවත්වමින් ලෝකේ තියෙන සියලුම දේවල් අතහැරලා දාලා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටම යෝගාවචරයේ තමන්ගේ අවධානය යොමු කරනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ කලින් අවස්ථාවන් වලදී ඒ සඳහා උත්සාහ කළේ නැහැ කියලා. නමුත් උත්සාහ කළාට මේක ඒ තරම් සාර්ථකුනේ නැහැ. මොකද අපේ හිත වික්ෂිප්ත නිසා. නීවරණ බහුලයි, හිත එහෙ මෙහෙ දුවනවා, කීකරුකමක් නැහැ. ඉතින් යාට මේ කටයුත්ත මේ තරම් සාර්ථකුනේ නැහැ. නමුත් අපි අර උපක්‍රමශීලීව මේක දියුණු කළා ඉස්සරහට ගත්තට පස්සේ ඊළඟ ප්‍රතිඵලයේ වශයෙන් තමයි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බොහෝම පිරිසුදුව දැකගැනීමේ හැකියාවක් යෝගාචරයට ලැබෙනවා. ඒ වගේමයි තවත් පැත්තක් ඉදින් මෙතෙන්දී මතක් කරගන්න පුළුවන් මේ ක්‍රියාවලිය කරගෙන යනකොට එහෙම නැත්නම් මේ භවනාවේ යෙදෙනකොට සමහරවිට හිතට නොයෙකුත් අදහස් එනවා. සැක පහළ වෙන්න පුළුවන්, අතීතය ගැන මතක් වෙන්න පුළුවන්, කරන්න තියෙන වැඩ ගැන මතක් වෙන්න පුළුවන්, රාජකාරී කරන ස්ථානවල දේවල් ගැන මතක් වෙන්න පුළුවන්, අඹදරුවන්ගේ දේවල් ගැන මතක් වෙන්න පුළුවන්, දේශපාලනය ගැන මතක් වෙන්න පුළුවන්, බඩු බිලම ගැන මතක් වෙන්න පුළුවන්, নানা ප්‍රකාර දේවල් ගැන මතක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දක්ෂ විය යුතුයි මේවා හුදෙක් සිතුවිලි පමණයි. මේ සිතුවිලි වල නෙමෙයි දැන් මම අවධානය පැවැත්විය යුත්තේ. මේ සිතුවිලි වලට නෙමෙයි මම වටිනාකමක් දිය යුත්තේ. මෙතෙන්දි මේවා හුදෙක් සිතුවිලි පමණයි කියලා ඒවා පැත්තකට දාලා අතහැරලා දාලා පූර්ණ අවධානය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටම ගන්න යෝගාවචරයේ දක්ෂ විය යුතුයි. දැන් පින්වත් මෙතන එකාතකින් අපි මේ කරන්නේ ප්‍රපංච සමනයක්. මොකද අපි මේ හිතට එන විවිධාකාර සිතේලි වලට වටිනාකමක් දුන්නොත් ඒවට අගයක් දුන්නොත් එතනින් තමයි අපි අහුවෙන්නේ. අපි ඒකට වටිනාකමක් දීලා අගයක් දීලා මේ දැක්කේ අහවල් එක්කෙනා කියලා කියාගෙන කල්පනා කරන්න ගිහිල්ලා තව තව විතර්ක පහල කරන්න ගිහිල්ලා අන්තිමට දිගට දිගට විතර්ක කර කර කල්පනා කර කර ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙනවා. දැන් ඒ වර්ධනය වෙන්න තිබිච්ච ප්‍රපංචය තමයි අපි සම්පූර්ණයෙන්ම මුල් මට්ටමේදීම කපා හරින්නේ. සිතුවිලි මාත්‍රයක් බව තේරුම් ගත්තා, මේවා හුදෙක් සිතුවිලි කියලා තේරුම් ගත්තා, කිසිම වටිනාකමක් නොදී සිතුවිල්ලක් සිතුවිල්ලක් කියලා ඕනනම් අතහැරලා දැම්මා. දැන් එතකොට මේවා නොපැමිණෙනවම නෙමෙයි, සිතුවිලි එන්න පුළුවන්. හැබැයි අපි ඒවට වටිනාකමක් දෙන්නේ නැහැ. අපි දැන් තේරුම් ගන්න තියෙනවා මේ සිතුවිලි මගේ නෙමෙයි. මම අනිවාර්යයෙන්ම මේ සිතුවිලි වලට වගකිව යුතුයි කියලා නීතියක් නැහැ. මේවා මගේ කරගන්න උවමනාවක් නැහැ. හරියට නිකන් පාරේ යන මිනිස්සු නිකන් අපේ ගෙදර දිහා බලනවා වගේ. ඒගොල්ලොත් නිකන් බලනවා අපි දිහා. ඉතින් අපි ගෙදරට අඬ ගහලා තේ බොන්න, තේ පැන් සංග්‍රහ පවත්වන්න, භෝජන සංග්‍රහ පවත්වන්න උවමනාවක් නැහැ. අපිට තියෙන්නේ යන්න අරින්න. අන්න ඒ වගේ තමයි මේ කොහෙදෝ යන සිතුවිලි අපේ හිතට ඉබිකම් කරලා බලන්න ඉඩ තියෙනවා. ඉතින් අපිම තමයි මේ තාක් ඒවට කන්න බොන්න දීලා තේ පැන් සංග්‍රහ පවත්වලා ඒගොල්ලන්ව වඩා හිඳුවගෙන තියෙන්නේ. එතකොට ඉතින් ඒගොල්ලෝ අපේ ගෙදර පදිංචි වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට යන එන මන් නැති වෙනවා. දැන් ඒ දේ තමයි අපි දැන් වළක්වන්නේ. අපිට ඊට වඩා වෙන රාජකාරියක් තියෙනවා. අපිට ඊට වඩා අපේ අවධානය පැවැත්වීම සඳහා බොහොම සූක්ෂම අරමුණක් තියෙනවා. සුවදායි අරමුණක් තියෙනවා. ඒ තමයි ආශ්වාස ප්‍රශ්වාසය. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාසය යොදාගෙන අපි උත්සාහන්ත වෙනවා ඒ බාහිරින් එන විවිධාකාර සිතුවිලි මග හැරගන්න. දැනට අපිට එකපාරට මේගොල්ලොත් එක්ක හැප්පෙන්න හැකියාවක් නැහැ, මූණට මූණලා සටන් කරන්න හැකියාවක් නැහැ. අපි ඒ වෙනුවට මොකද කරන්නේ? අපේ අවධානය ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියටම අරගන්නවා. ඉතින් මේ තුලින් උපක්‍රමශීලීව අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒ ප්‍රපංච සමනය කරගන්න. අපේ හිතේ එන විවිධාකාර විතර්ක සමනය කරගන්න අවස්ථාවක් සැලසෙනවා. මොකද අපි ඒවට පොහොර දැම්මේ නැත්නම්, ඒ විවිධ විතර්ක වලට ප්‍රපංච වලට පොහොර දැම්මේ නැත්නම් ඒවට තමා විසින් රැකෙන්න හැකියාවක් නැහැ. තමා විසින් දියත් වෙන්න, ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ. අපි ඒවට පොහොර දාලා තියෙන්නේ. එහෙමනම් අපි මේ පොහොර දාන ගතිය අඩු කළා අපේ පූර්ණ අවධානය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට යොදන්න යොදන්න අර එන ප්‍රපංච ඉක්මනටම සමනය වෙනවා. ඒවා තව තව කිටි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම නතර වෙන මට්ටමට එන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් මේක උපමාවකින් කියන්නේ, ඉස්සරනම් අපි නවකතා ලියලිය හිටියා. ඒ නවකතා ලියන එක දැන් නතර කළා. ඊළඟට එන්න කෙටි කතා ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට ඔන්න කෙටි කතා ලියන එකත් නතර කළා. නිකන් රචනාවක් විතරක් ලියන්න පටන් ගත්තා. තවත් කාලයක් යනකොට රචනා ලියවීමත් නතර කළා. නිකන් වාක්‍යයක් දෙකක් විතරක් ලියන මට්ටමට පටන් ගත්තා. ඒකත් ඔන්න නතර කළා. වචනයක් විතරක් කියන මට්ටමට, ලියන මට්ටමට පටන් ගත්තා. ඊටත් පස්සේ අපිට පුළුවන් නම් වචනයක්වත් කියන්න නැතුව පූර්ණ නිශ්ශබ්දතාවයකින්, පූර්ණ නිහඬියාවකින් මේ සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බලන්න. අන්න එතෙන්දි තමයි අපි තුන්වෙනි අධීරයට පැමිණෙන්නේ. ඒ කියන්නේ සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පස සිස්සාමීති සික්ඛති. දැන් අපේ පූර්ණ අවධානය තියෙන්නේ ආශ්වාසය මත. පූර්ණ අවධානය තියෙන්නේ ප්‍රශ්වාසය මත. අපි තුමු මේ වෙලාවේදී ඔන්න අපිට 100%ක් විශ්වාසය දැන් මේ අත්දකින්න ආශ්වාසයක්. එහෙමනම් තමන් බලනවා මේ ආශ්වාසය මොන වගේද සිද්ධ වෙන්නේ. ආශ්වාසය එක පාර්ටම ආශ්වාසයක් විදිහට තීව්‍ර මට්ටමකින් පටන් ගන්නවද? එහෙම නැත්නම් බොහෝම සියුම්ව එයාගේ ආරම්භයක් තියනවද? අන්නේ සියුම්ව පටන් ගන්නා ආශ්වාසයක්ද ටික ටික ක්‍රමානුකූලව වර්ධනය වෙලා යම්කිසි උච්ච අවස්ථාවකටපත් වෙලා ඊට පස්සේ නිකන් ආයි බොඳ වෙලා ෂය වෙලා යන්නේ කියලා අර තමන් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. මෙතන තියෙන නිකන් අපි සාමාන්‍යයෙන් කියනවා නම් බෙල් කර්ව් එකක් වගේ එකක් මෙතන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගණිතය කරපු අය දන්නවා නිකන් අර ගෞසියන් කර්ව් කියලා කියනවා. ඒ කියන්නේ හරිය නිකන් කන්දක් නැගලා කන්දක් පල්ලමක් බහිනවා වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. ඊටාම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. ඊට පස්සේ දැනුවත් බව ටික ටික වර්ධනය වෙලා යම්කිසි උච්ච අවස්ථාවකටපත් වෙනවා. ඒක තමයි මැද හරිය. ඊට පස්සේ තමයි ඒක ආයි පොඩ පොඩ අඩු වෙලා සම්පූර්ණයෙන්ම නොදැනී නොපෙනී යනවා. ඔන්න ඔය වගේ රටාවක් තමයි මේ ආස්වාස ක්‍රියාවලිය තියෙන්නේ. ඊටාම සියුම්ම පටන් ගන්නවා, ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා, හොඳට දැනෙන මැද ප්‍රදේශයකට පැමිණෙනවා. ඊට පස්සේ ඒ දැනීම පොඩ පොඩ අඩු වෙලා ෂය වෙලා යනවා. ඊට පස්සේ ඊළඟට එන ප්‍රශ්වාසය පටන් ගන්න කලින් පුංචි හිඩසක් වගේ තියෙනවා. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රශ්වාසය අපි අත්දකින්න පටන් ගන්න. ඒකත් ඊටාම සියුම්ම තමයි පටන් ගන්න. ඊට පස්සේ ඒ සියුම් ප්‍රශ්වාසය පොඩ පොඩ වර්ධනය වෙලා හොඳට දැනෙන්න ගන්නවා. ඔන්න අපි මැද හරිය තමයි ඉන්නේ. ඊට පස්සේ ආයෙත් නොදැනී යනවා, නොපෙනී යනවා. ඔන්න දැන් ප්‍රශ්වාසය අවසානයි. ප්‍රශ්වාසය අවසාන වුණාටත් පස්සේ බොහොම කෙටි කාලයක් මුකුත් නොදැනෙන හිඩසක් අත්දකින්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ තමයි ඊළඟ ආශ්වාසයේ යෝගාවචරයේ අත්දකින්නේ. එතකොට මේ විදිහට මේ මුළු චක්‍රය පුරාම 100%ක් මුළු හදින්ම පූර්ණ අවධානය පවත්වන්න පුළුවන් නම් යෝගාවචරයට මේ සම්පූර්ණ අනිකුත් බාහිර ලෝකයෙන් අයින් වෙලා මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියටම පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. දැන් මේ මට්ටමට එනකොට ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය බොහොම සුන්දර අත්දැකීමක් බවට පත් වෙලා. ඉතින් මෙතෙන්ට එනකොට ඒවා ඉබේටම වෙනවා. දැන් මෙයාට මේක කරදරකාරී අත්දැකීමක්වත් කම්මැලි දනවන අත්දැකීමක්වත් නෙමෙයි. හිත එදියේ ගියත් ඉන්නේ නැති තරමට ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය බොහොම සුන්දර අත්දැකීමක් බවට පත් වෙලා. මේ ආශ්වාසයක් කියන්නේ සතුට දනවන දෙයක් බවට පත් වෙලා. ප්‍රශ්වාසයක් කියලා කියන්නේ සතුට දනවන අත්දැකීමක් බවට පත් වෙලා. එතකොට එයා මේ ආශ්වාස ප්‍රසවාසය ක්‍රියාවලිය පූර්ණ වශයෙන් දැනුවත් වෙන බොහෝම සුවසේ. නැත්තම් බොහෝම සතුටින් ප්‍රමෝදයෙන් තමයි මේ ආශ්වාස ප්‍රසවාස ක්‍රියාවලිය ගැන එයා දැන් අධ්‍යයනය කරන්නේ. ආශ්වාසයක් ගානේ හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රශ්වාසයක් ගානේ හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා. එතකොට ආශ්වාසයක් කියන්නේ බොහොම සුන්දර ආශ්වාසයක්. ප්‍රශ්වාසයක් කියන්නේ බොහොම සුන්දර ප්‍රශ්වාසයක්. ඉතින් මේ විදිහට තමයි දැන් යෝගාවචරයා ටික ටික ඉස්සරහට යන්නේ. එයාට මුළු ලෝකෙම අමතකයි, පූර්ණ අවධානය තියෙන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ. ආශ්වාසය දැනගන්නකොට ප්‍රශ්වාසය ගැනවත් හැඟීමක් නැහැ. ප්‍රශ්වාසය ගැන දැනගන්නකොට ආශ්වාසය ගැනවත් හැඟීමක් නැහැ. ඒ තරමට හිත එකඟ වෙලා. ඒ තරමට මේ සරල සූක්ෂම අත්දැකීමේ හිත නිමග්න වෙලා. තවත් මේක ඉස්සරහට යනකොට ආශ්වාසයේ මුල දැනගන්නකොට මැද ගැනවත් අග ගැනවත් ප්‍රශ්වාසය ගැනවත් කිසිම හැඟීමක් නැහැ. ආශ්වාසයේ මැද ගැන දැනගන්නකොට ඒකේ මුල ගැනවත් අග ගැනවත් ප්‍රශ්වාසය ගැනවත් ඒ තරම් හැඟීමක් නැහැ. ඊළඟට ආශ්වාසයේ අග ගැන දැනගන්නකොට ආශ්වාසයේ මුල ගැනවත් මැද ගැනවත් එහෙම නැත්නම් ප්‍රශ්වාසය ගැනවත් ඒ තරම් හැඟීමක් නැහැ. ඒ තරමට දැන් අපේ හිත බොහොම සූක්ෂම වෙමින් සූක්ෂම වෙමින් සතිය තව තව තීව්‍ර වෙමින් ඒකාග්‍රතාවය තව තව සියුම් වෙමින් ඉස්සරහට යනවා. දැන් යම්ස කෙනෙක් මෙබඳු කටයුත්තක නිරත වෙනවා නම් එක අතකින් කියන්න පුළුවන් එයාට දැන් මේ බොහොම සියුම් අරමුණක් දිහා විවිධ පැතිවලින් දැක ගැනීමේ හැකියාවක් ඇති වෙලා තියෙනවා. දැන් මේක එන්න එන්න වර්ධනය වෙනවා කියන්නේ ඒ කලින් නොදකපු දේවල් සමහරට පේන්න පුළුවන්. නොදකපු දේවල් කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම සියුම් සියුම් පැතිකඩ එයාට පේන්න ඉඩ තියෙනවා. සමහරවිට මේ ආශ්වාසයේ සිසිල්, ප්‍රශ්වාසයේ උණුසුම්, ආශ්වාසයේ දිගයි, ප්‍රශ්වාසයේ කෙටි, ආශ්වාසයේ වම් නාස්පුඩුවෙන් ඇතුළු වෙනවා, ප්‍රශ්වාසයේ දකුණු නාස්පුඩුවෙන් පිට වෙනවා, නාස්පුඩු දෙකෙන්ම පිට වෙනවා, මේ වගේ විවිධාකාර සියුම් සියුම් වෙනස්කම් කෙනෙකුට ඇති දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි ස්පර්ශ වෙන ස්ථානය ගැන යම් වැටහීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොගෙම නිරූපණය වෙන්නේ එකතකින් කියනවා නම් අපේ අවධානය පූර්ණ වශයෙන් අපේ කයට පැමිණියයි කියන එකයි. අපි සාමාන්‍යයෙන් කියන self awareness කියලා කියන එක වචනය. මේ තමන් වෙතට ආපු බවක්. තමන්ගේ මේ විසිරලා තිබිච්ච හාත්පස ඉබාගාතේ ගිය අවධානය දැන් ඔන්න හොඳට කය වෙතට පැමිණිලා. ඒ කය වෙතට පැමිණි අවධානයත් අපිට හොඳට සූක්ෂමව ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ නැමැති සූක්ෂම ක්‍රියාවලියකට යොමු කිරීමේ ඉලක්ක කිරීමේ කුසලතාවයක් දිනුන වෙලා ඒ තරමට ඔන්න අපි අපේ ආධ්‍යාත්මික කුසලතාවයන් වර්ධනය කළා. දැන් මේකේ අපිට තේරෙනවා ටික ටික ඉස්සරහට යනකොට දැන් මේ වගේ විස්තර පේන්න ගන්නවා, තව තවතරතුරු දැනගන්නවා. ඒක තව තව හැමයි යද්දි අපිට නිකන් තර්කානුකූලව හිතෙන්න පුළුවන් මේවා හැමනම් තව තව වැඩි වැඩි වශයෙන් ඉදිරියට පේන්න ඕනේ නේද කියලා. මේකේ පුදුමාකාර ලස්සන වැඩක් වෙනවා. මේ තොරතුරු දැනගන්නා තොරතුරු වැඩි වැඩියෙන් දැනගන්නා මට්ටම පහු කරගෙන ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තව තව සියුම් වෙමින් කිසිම තොරතුරක් දැනගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඒ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ හතරවෙනි අවස්ථාව වශයෙන් පෙන්වන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා. ඒක තමයි කායානුපස්සනාවේ හතරවෙනි පියවර වශයෙන් ආනාපාන සතිය ඔස්සේ කායානුපස්සනාව වඩද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සමනය වෙන්න පටන් ගන්නවා. අපි හිතාගෙන හිටියේ මේක තව තව වර්ධනය වෙවි, තව තව සියුම් සියුම් ලක්ෂණ දැනගනිමින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඕකේ එක්තරා අන්දමක වෙනම හැරවීමක්, හැරවුම් ලක්ෂයක් නිරූපණය වෙනවා. යම් අවස්ථාවක ඉඳන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නොදැනී යන්න පටන් ගන්නවා, නොපෙනී යන්න පටන් ගන්නවා. දැන් ඒ මට්ටමේදී අපි හිතුවොත් මගේ මේ සතිය දුර්වල වෙලාය, සමාධිය දුර්වල වෙලාය, නින්ද ගිහිල්ලාය කියලා කිව්වොත් ඒක සමහරට වැරදි නිගමනයක් වෙනවා. හැබැයි ඉතින් මේ කියපු දේවල් වෙන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් අපේ දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තව තව සියුම් වෙනකොට අපිට නින්ද යන්න ඉඩ තියෙනවා. ඒක අපිට පැමිණෙන එක බාධාවක්. තවත් වෙලාවකදී මේ අරමුණ සියුම් නිසා ඒ අරමුණේ ඉන්න බැරුව හිත වෙන දේවල් ආයෙත් මතක් කරන්න ඉඩ තියෙනවා. අතීතයට ආයෙ යන්න ඉඩ තියෙනවා. අනාගතය ගැන ආයෙ හිතන්න හිතෙන්න ඉඩ තියෙනවා. වෙන වෙන අරමුණු වලට සද්ද සිතුවිලි ඒවට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවධිය හරි සූක්ෂම අවධියක්. ඉතින් අපි අඛණ්ඩව භාවනාව කරගෙන යා යුතුයි. ශ්‍රද්ධාව දිගට පැවැත්විය යුතුයි, වීර්යය දිගට පැවැත්විය යුතුයි. ඒ වගේමයි කමඨහන සුද්ධ වෙලා තිබිය යුතුයි. එහෙමනම් අපි හොඳට සාර්ථකව මේ කටයුත්ත කරගෙන යනකොට අර වගේ පූර්ණ වශයෙන් ආස්වාසේ පූර්ණ ක්‍රියාවලිය නැත්තම් මුලුල්ලම දැක ගැනීම, ප්‍රශ්වාසේ පූර්ණ ක්‍රියාවලිය මුලුල්ලම දැක ගැනීම, ඒවත් පහු කරගෙන යනකොට ඔන්න හුස්ම රැල්ල සංසිඳෙන්න ගන්නව නම් අපි එතෙන්දී ඉරියව් මාරු කරන්න හෝ නිින්ද යවා ගන්න හෝ හිත විසිරුව ගන්න හෝ ඉඩ දෙන්නේ නැතිව ඒ හුස්ම රැල්ල සමනය වෙන්න අවස්ථාව සලසා දිය යුතුයි. අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් ඔන්න පරාදයි. වෙන අරමුණකට හිත දැම්මොත් ඒත් පරාදයි. නිින්දට වැටුනොත් ඒත් පරාදයි. ඉරියව් මාරු කරන්න ගියොත් ඒත් පරාදයි. ඉතින් ඔය ඔක්කොම මගහරවගෙන ඔන්න යෝගාවචරයේක් දක්ෂ වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දැන් බොහොම සූම් වෙනවා තව තව. ඒකේ ගති ලක්ෂණ හොයාගන්න බැරි තරම් තව තව සූක්ෂම වෙනවා, තව තව තැම්පත් වෙනවා, සාමකාමී වෙනවා, කායික සුවයක් දැනෙනවා, කායික සැහැල්ලුවක් දැනෙනවා. ඒවා වෙන්න තමන් අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරනවා කියන්නේ හිතේ එකකටවත් අහු වෙන්නේ නැති වෙන්න. ඒ මාරයා දාන තොණ්ඩු වලට, ඇමවල් වලට අහු වෙන්නේ නැතිව අපි ගමන සූක්ෂමව අරගෙන යනවා, ඉස්සරහට යනවා. එහෙම සාර්ථක වුණොත් අන්න හුස්ම රැල්ල සංසිඳෙනවා. ඉතින් එතකොට යෝගාවචරයේක් තමන්ගේ හිතේ සෑහෙන සමාධිමත් භාවයක් අත්දකින්නවා කියලා කියන්න පුළුවන්. එයා තමන්ගේ අවධානය පවත්වනවා නාසිකාග්‍රය අසලම. හැබැයි දැන් ආශ්වාසයක්ද මේ සිද්ධ වෙන්නේ, ප්‍රශ්වාසයක්ද මේ සිද්ධ වෙන්නේ කියලාවත් වෙන්කල් අඳුන ගන්න බැරි තරමට මේ ක්‍රියාවලිය සූක්ෂම වෙලා. ඉතින් මෙතන තියෙන සතියේ දුර්වලතාවයක් නෙමෙයි, මෙතන තියෙන සමාධියේ දුර්වලතාවයක් නෙමෙයි. අපි ක්‍රමානුකූලව සතිය දියුණු කරගෙන ආවා, සමාධිය දියුණු කරගෙන ආවා, සම්පජඤ්ඤය දියුණු කරගෙන ආවා. සියුම් සියුම් ලක්ෂණ හඳුන ගන්න තරම්, අරමුණේ හාත්පස තේරුම් ගන්න තරම් සති සම්පජඤ්ඤයක් අපි ගාව තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙලා තියෙන්නේ, සූක්ෂම වෙලා තියෙන්නේ. අපිට මේක ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා වෙන් කරගන්න බැරි තරමට මේ ක්‍රියාවලිය තැම්පත් වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේකට ඉඩ දෙන්න, මෙන්න මේක වෙන්න ඉඩ දෙන්න, මේකට අනුග්‍රහ කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිසාමීති සික්ඛති. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නැමැති කාය සංස්කාරය සමනය වෙන්න, සියුම් වෙන්න, තැම්පත් වෙන්න අන්‍යෝගාවචරය හික්මෙනවා. ඉතින් මෙන්න මේ මට්ටම තමයි හතරවෙනි පියවර වෙන්නේ. ඉතින් අද අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කායානුපස්සනා කොටස ගැන තමයි සාකච්ඡා කළේ. ඉතින් අපිත් අපි කරගෙන යන ආනාපාන සති භාවනාව මේ කියපු කාරණා තේරුම් අරගෙන ඉදිරියට කරගෙන යන්න අද දින ධර්ම දේශනාව මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අදත් අපි ධර්ම දේශනාවෙන් පස්සේ කාට හරි තමන්ගේ කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් MC ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්, එහෙම නැත්නම් කමඨහන් සුද්ධ කරගන්න තියෙනවා නම්, ඔය වගේ යම් හෝ දෙයක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. ඔක්තෝබර් මාසයේ පෝය දින ස්වාමීන් වහන්සේ කරපු ධර්ම දේශනාවත් සම්බන්ධයෙන් මට පොඩි විසඳ ගන්න කාරණා දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ ධර්ම දේශනාව ගියේ ප්‍රපංච සම්බන්ධයෙන්. ඒකම ඒ ධර්ම දේශනාව ගියා හිත අපේ අපිට කිසිම අරමුණක් නැතුව, කිසිම තැනක ඇහැ රූප එහෙම මොනවත් නැතක අරමුණක් නැතුව ඉන්න අවස්ථාවක් ගැන ස්වාමීන් වහන්ස, මම ගොඩක් වෙලාවට කිසිම වැඩක් නොකරන වෙලාවල් වලදී, කිසිම ක්‍රියාවක නොදෙන වෙලාවක කුකුවක වාඩිලා ඉන්නකොට සමහර වෙලාවට ස්වාමීන් වහන්ස මට يعني කිසිම අරමුණක් නැතුව ඉන්න පුළුවන් මොහොතක් තියෙනවා. ඒ වගේ ඒ මොහොත, ඒ කියන්නේ ගොඩාක් වෙලාවකට නෙමෙයි, ඒ වගේ ඉන්න අවස්ථාවල් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ, ඒක මම තව තවත් ඒක එහෙම ඒ විදිහට ඒක හිතියට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? මට ඒක මුලින්ම දැනගන්න ඕනේ, මම එහෙම ඉන්නක යුතුද නැද්ද ස්වාමීන් වහන්සේ?
කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මෙතෙක් ඉඳලා තියෙන්නේ හැමතිස්සෙම අරමුණු සහිතව, සිතුවිලි සහිතව, ඒවත් එක ගනුදෙනු කර කර, ඒවත් එක පැටලි පැටලි තමයි ඉඳලා තියෙන්නේ. නමුත් අපේ හිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා, සමවර වෙලා ආව වෙලාවකට ඒ සිතුවිලි ඔක්කොම සමනයටපත් වෙලා, විතර්ක සංසිඳිලා, ප්‍රපංච සංසිඳිලා, අර වගේ පූර්ණ නිශ්ශබ්දතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක කිසිම වරදක් නැහැ. හිතා ගන්න තමන් දැන් හිතා ගන්න ඒ වෙලාවේදී දැන් තමයි හිත ගෙදරට ආවේ කියලා.
ඒක ගොඩාක් වෙලාට තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පොඩි වෙලාවක තමයි මම එහෙම ඉන්නේ.
ඒක
දිගටම යන්නේ නැහැ. නමුත් දැන් ඒක ඉන්න හින්දා මම හැමතිස්සෙම සැරෙන් සැරේට මම ඒක නැවත නැවත ඒක පුරුදු පුහුණු කරනවා.
අන්න හරි. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් අත්දැකලා තියෙනවා මෙන්න මේ බඳු කුසලතාවයක්, එහෙම හැකියාවක් අපි ගාව තියෙනවා කියලා දැන් දන්නවා. ඒ කුසලතාවය තමයි දැන් ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ.
හරි ස්වාමීන් වහන්සේ, තව පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මම වැඩක් කරනකොට මගේ සතිය, ඒ කියන්නේ ඒ වැඩේ පටන් ගන්න වෙලේ කොච්චර හිතුවත් සතිය තියෙනවා. නමුත් මොහොතකින් ඒක නැති වෙලා ගිහලා ආපහු හිත සිතුවිලි වලට යනවා. ඕක හැමතිස්සෙම හැම ක්‍රියාවකදීම වැඩි කාලයක් තියෙන්නේ නැහැ. නමුත් සිත පිට ගියත් ආපහු ඒක මතක් වෙන, ආපහු එතෙන්ට එනවා, ඒකේ යනවා එනවා, ඔහොම තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ, සමහර වෙලාවට මම වැඩේ කරද්දී මට නිකන් මේ මං කරන වැඩේ පිටේ ඉඳන් දකින්න විදියට මට ඒ වගේ එකපාරටම හැඟීමක් එනවා. මං හිතන්නේ මං අර ධර්මදේශනාව ඇහුවට පස්සේ ඉඳලා මට ඒක ඒ වගේ මාවම පේනවා. එතකොට එහෙම මාවම එහෙම වෙලාවට මට ටිකක් වැඩිපුර ඒ විදිහට ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් එතකොට සත්‍යයක් එතන පිහිටන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස?
ඔව්.
ඒ කියන්නේ මං කරන ක්‍රියාවේ නෙමෙයි දැන් හිත තියෙන්නේ. දැන් මං කරන දේ, මම කෝප්පයක් හෝදනවා නම් මට පේනවා මම දැන් මේ කෝප්පය හෝදනවා කියලා. නමුත් එතකොට එතන සත්‍යයක පිහිටීමක්
නැහැ කියන්න බෑ. දැන් මෙහෙමයි වෙන්නේ ඔතන. දැන් මුලදී අපේ හිත එහෙ මෙහෙ දුවන නිසා, ඒ එහෙ මෙහෙ දුවන හිත මෙල්ල කරගන්න අපි බොහොම වීරයවන්තව බරපතල විදිහට ගොරෝසු විදිහට තෝරගත් අරමුණකට හිත යොමු කරනවා. ඉතින් අපි මේක සතිමාත්‍ර වශයෙන් තේරුම් ගන්නවා. නමුත් පස්සේ පස්සේ හිත පුරුදු වෙනවා වර්තමානයේ කය කරන්නේ මොකද්ද ඒකත් එක්ක ඉන්න පුරුදු වෙනවා. දැන් එයාට අරතරම් බරපතල විදිහට ගොරෝසු විදිහට බලෙන් සතිය පවත්වන්න කියලා දෙයක් නැහැ. හිත දැන් පුරුද්දක් වශයෙන්ම මේ කය කරන ක්‍රියාවලිය ඉන්නවා. හැබැයි තවත් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම විපස්සනාවක් එහෙම වැඩිලා ඔය අරමුණක් රහිත මට්ටමක් එහෙම යෝගාචරයක් අත්දකින්නකොට එතකොට එන්නේ ඇත්තටම සතියේ නිකන් ගෙදෙට්ට ආ වගේ ගතියක්. ආයි අමුතුවෙන් සතිය පවත්වනවා කියලා දෙයක් නැහැ. හිත කොහොමත් අතීතයේ එක පැටලෙන ගතිය අඩු වෙලා. හිත කොහොමත් දැන් අනාගතය ඔස්සේ පැටලෙන ගතිය අඩු වෙලා. එහෙමනම් හිත ඉන්නේ නිරන්තරයෙන්ම වර්තමානයේ. වර්තමානයේ බොහොම සුවසේ එහෙම නැත්තම් නිරායාසයෙන් සාමකාමී වෙන්න ගතියක් තියෙන. එතකොට නිකන් ආයි මේ අලුතෙන් සතිය පවත්වනවා කියලා කරන බලෙන් පවත්වන ආයාසයෙන් පවත්වන සතියක් නැහැ. දැන් තියෙන්නේ නිරායාස සතියක්. සාමාන්‍යයෙන් ඔකට ඉංග්‍රීසියෙන් වචනයක් පාවිච්චි කරනවා effortless mindfulness කියලා. කියන්නේ කිසිම ව්‍යායාමයක් නොකර ආයාසයක් දරන්නේ නැතිව නිරායාස සතිමත් බවක් තමයි ඒ ওই මට්ටමේදී තියෙන්නේ. ඉතින් එතකොට අපිට දැනෙන්නේ මේ මොකද්ද දැන් නිකම් මට සතිය නැද්ද? සමාධියක් නැද්ද? භාවනාවක් කරන්නේ නැද්ද? අන්න ඒ වගේ තමයි Tamanට හැඟෙන්නේ. මොකද ඒක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. දැන් අපි ටිකක් ඇල් වතුර වීදුරුවක් බොනකොට අය අමුතුවෙන් ඉතින් ඕක ගැන විශේෂයෙන් කුත් කල්පනා කරන්නේ නැහනේ. අපි හැබැයි තේ එකක් එහෙම බොනවා නම් රස්නේ අපි ටිකක් බොහොම සැලකිල්ලෙන් පොඩි උගුරක් විතරක් අරගෙන තමයි මේ තේ එක බොන්නේ. මොකද වැඩියෙන් ගත්තොත් එහෙම ඔන්න කට පිච්චෙනවා. දිව පිච්චෙනවා. ඔන්න ඒ වගේ. නමුත් අර වතුර වීදුරුවක් බොද්දී ඒක ගාණක් නැහැ. මොකද ඒක වතුර වීදුරුවක්. ඇල් වතුර බවට පත් වෙලා. අන්න ඒ වගේ තමයි සතියත් මුලදී අපි අමාරුවෙන් බොහොම උත්සාහයෙන් වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා හරිම අමාරුවෙන් පටන් ගත්තා. හැබැයි පස්සේ පස්සේ ඒවා හරහා ගෙහිලා ගැඹුරකට යනකොට ඒක නිකන් Tamanට උරුම වෙච්ච ගතියක් තමයි තියෙන්නේ.
මන් දිහා බලන ඉන්න විදියට මට මේ මාව පේනොනට
ඒකෙත් වැරද්දක් නැහැ. එතන තමයි පරතෝ බැල්මක් කියලා අපි කියන්නේ. දැන් ඔතන අපිම තේරුම් ගන්න ඕනේ මම මේ ආයාසයෙන් මේ කටයුත්ත කරන එකේද සුවයක් තියෙන්නේ සැහැල්ලුවක් තියෙන්නේ එහෙම නැත්නම් මේ වැඩේට කෙරෙන්නේ ඉඩ හැරලා මම නිකන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න එකේද මේකේ සුවය තියෙන්නේ
ආයාසයෙන් කරනකොට කොහොමද හිත යනවා වෙන සිතුවිල්ලකට
අන්න හරි
ඕදනවා කියලා හිතාගෙන ඒක කරනකොට දැන් මේක
දැන් ඕක මෙහෙමයි. දැන් එක එක කෙනාට එක එක මට්ටම් වලින් වෙන්නේ. දැන් හිතන්න ආදුනික යෝගාවචරයෙකුට ඕකේ අනිත් පැත්ත. එයාට ඒක ගැන අවධානයෙන් කරද්දී එහෙම නැත්තම් ඒක හෝදනවා කියන හෝදනවා කීකේ කරද්දී ඒක හිත එහෙම යන එක අඩුයි. ඒ අරමුණේම තියෙනවා. එහෙම තමයි අපි පටන් ගත්තේ. හැබැයි පස්සේ පස්සේ සතිය දියුණු වෙලා ඔය විපස්සනාවක් වැඩිලා එනකොට අපි ආයාසයෙන් පවත්වනවා කියන එකම බාධාවක්. ඒකම හිත පිට යන්න හේතු වෙනවා. හිත විසිරෙන්න හේතු වෙනවා. අති ආරද්ධං විරියං උද්දච්චාය සංවත්තති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඕනට වඩා පවත්වන්න ගිය වීරය හිත උද්දච්චයට වැටෙන්න හේතු වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බන්දුචිල මහතාට අසන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ගිය සතිය නෙමෙයි ඊට ඉස්සෙල්ල සතිය ඔබ වහන්සේ දේශනා කරපු අර සරියුත් මහතරුන් වහන්සේගේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේගේ දේශනාව මම ඇහුවා. එතකොට ඒකට අනුව ඇත්තටම මම කර ඉඳපු වැරදි කාර්ය කියන්නේ අනිශ්චිත ස්වභාවයේදී තවදුරටත් ප්‍රපංච කරමින් මොනවද කරන්නේ කියන එක වැරදි බව වැටහුණා. එතකොට ඒ අනුව මම ඒ ක්‍රියාවලිය නවත්තලා ඒ ස්වභාවය දිගටම කොච්චර දුරට ඉන්න පුළුවන්ද ඒකම තමයි දැන් ප්‍රගුණ කරමින් යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට මෙහෙම වැටහෙනවා, එතකොට 100%ක්ම ඔය ස්වභාවය පවත්වන්න නම් එතකොට ඇත්තටම අපිට මේ ගිහිගේ ඉඳගෙන බැරි වෙනවා. එහෙමනම් අපි සම්පූර්ණම හුදකලා කියන්නේ වනයකට හෝ කොහෙට හරි ගිහින්න. නමුත් ඒ වගේම බැලුවාම දැන් අපේ මේ සාමාන්‍යයෙන් සම්ප්‍රදායනුකූලව තියෙන පන්සල්වල හෝ විහාරස්ථානවල ඉන්නවා කියපුවා අපි ওই තත්ත්වෙට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේටත් ඒ කියන විදිහට ඒ විහාරස්ථානයක ඉඳගෙන ඔබ 100%ක් පවත්වන්න බෑ කියලා තමයි මට වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ.
මෙහෙම කියන්න පුළුවන් බන්ධ ජීව මහත්තයා. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් හිතන්න දැන් අපි වතුර වීදුරුවක් ගත්තාම ඒ වතුර වීදුරුවේ නැත්නම් වතුර බෝතලයක් ගත්තාම ඒ වතුර බෝතලේ මොනවා හරි මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒක ඇතුලේ තියෙනවා නම් විවිධාකාර අපි හිතමු ජරාවල් දේවල් තියෙනවා නම් ඒ වතුර වීදුරුව කැළඹුණ ගමන් බෝතලේ කැළඹුණ ගමන් ඔන්න සම්පූර්ණයෙන්ම වතුර නිකන් බොර වුණා වගේ ඒක අපිරිසුදු වුණා වගේ දැනෙනවා. හැබැයි මේ වතුර බෝතලේ සම්පූර්ණ පිරිසුදු එකක් නම් කිසිම අපවිත්‍ර ද්‍රව්‍යයක් ඒකේ අන්තර්ගත නැත්නම් කොයිතරම් හෙල වුණත් හැල හැප්පුණත් ඒ පිරිසුදු භාවය රැකෙනවා. අන්න ඒ වගේ තමයි ඉතින් අපිට දැන් ඔය ප්‍රපංච සමනය කර වූ මට්ටම හඳුනා ගැනීම අතිශය වැදගත්. ඒක තව තව වර්ධනය වෙන්න ඉඩ හැරීම අතිශය වැදගත්. ඒ වගේමයි ඒකට තියෙන බාධාවන් හඳුනා ගැනීමත් අතිශය වැදගත්. ඇයි අපිට මේ ප්‍රපංච වලින් තොර මට්ටම පවත්වන්න බැරි? ඇයි අපිට මේ පිරිසුදු සිත තාමත් පවත්වන්න බැරි? නං ඒකේ තියෙන ප්‍රධාන හේතුව තමයි අපේ ගාව තාමත් ක්‍රියාත්මක වෙන අනුසය ධර්මයන්. එතකොට අන්නේ අනුසය ධර්මයන්ගේ එක්තරා අන්දමක සක්‍රීය වීමක් සිද්ධ වෙනවා අපි යම් යම් කාරණාවල නිරත වෙනකොට, යම් යම් කටයුතු වල නිරත වෙනකොට, යම් යම් පිරිස ඇසුරු කරනකොට. ඉතින් අපි යම් පමණකට විපස්සනාවකින් සතිමත් භාවකින් ශක්තිමත් වුණාට පස්සේ අපිට පුළුවන් ඒ පිරිසක් ඇසුරු කරනවා කියන එක කටයුතු වල යෙදෙනවා කියන එක පාවිච්චි කරන්න ඒ අනුසයන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනගන්න. තවමත් මොනවද මේ හිතේ ඇතුළින්දන් මට වද දෙන්නේ? මොන වගේ චරිතයක්ද තාමත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ? එහෙමත් නැත්නම් මොන වගේ ප්‍රවණතාවයන්ද තාමත් මේ හිතේ තියෙන්නේ කියලා එක තේරුම් ගන්න පසුබිම තමයි සකස් වෙන්නේ. ඉතින් ඒකට අපි සම්පූර්ණයෙන්ම හුදෙකලා වෙලා සියලු දෙනා අතරලා ගිහිල්ලා ඉඳලත් කරන්න බෑ. හැබැයි ඒගොල්ලන්ම දිගට ඇසුරු කර කර ඇසුරු කර කර තමන්ගේ වැඩේ කරගන්න නැතුව ඉඳලා කරන්නත් බෑ. ඉතින් මේ දෙකේ සංකලනයක් යන්න වෙනවා. අපි පිරිසක් ඇසුරු කරන එක වැඩක් කරන එක පැත්තකින් අපිවම හඳුන ගන්න අපේ හිතේ අපේ හිත ප්‍රතික්‍රියා දක්වන ආකාරය හඳුන ගන්න අභ්‍යාසයක් කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒකේ යම්කිසි කඩතොල්ලක් හිතට ඇති වුණා නම් හිත ආයෙත් වික්ෂිප්ත වුණා නම් බිඳුණා නම් ආයෙත් ඒක හදා ගන්න අපේ හුදකලාවට ආයෙත් යන්නත් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ දෙකේ සමබරතාවයක් තමයි අපි පවත්වන්න අවශ්‍ය වෙන්නේ.
ඔව් ඒක හරි සමහරවිට මොකද ඇත්තටම අවශ්‍ය දැන් මේ විදියට දැන් පිරිස් ඇසුරු කරමින් ඒ එදිනදා තියෙන කටයුතු වල නිරත වෙමින් ඉදීම තමයි ඇත්තටම දැන් කන්නරයක් වෙලා තියෙන්නේ මේ තව දුරටත් මේ ස්වභාවය පවත්වන්න බැරි ඇයි කියන එක අඳුනගන්න.
අන්න හරි.
මොකද ඔව් ඉතින් නමුත් ඒක තේරෙනවා. නමුත් ඉතින් ඒවා අඳුරගත්තර ඒ වයින් ඉතින් අර ඉතර ලොකුවට දුරට ඒ වගේ බාධාවන් වෙන්නේ නැහැ. නමුත් අර ස්වභාවයට ඉක්මනටම එන්න පුළුවන්.
අන්න හරි.
ඔව්. යන ස්වභාවයක්
නැහැ. නැහැ. අන්න රයිට්. ඒක තමයි වෙන්නේ. ඔව් ඒක තමයි අපි දියුණුවක් වශයෙන් තේරුම් ගන්නෙ. ඉස්සර නම් අපි දවස් ගණන් කල්පනා කර කර හිටිය ප්‍රශ්නයක් දැන් එහෙම එකක් නැහැ. සමහරට විනාඩියක් දෙකක් කල්පනා කරනවා ඒක අතහැරුණා. ආයි හිතපත් වෙනවා අර ප්‍රපංච නොකරන තත්වයට. එහෙමනම් ඒ කියන්නේ අපි තුල වර්ධනයක් තියෙනවා.
100%ක්ම ඒ ස්වභාවය පවත්‍ය යුතු නම් කියන එක තමයි. එතකොට අර වගේ විය යුතුයි කියන
එක නෑ. එතන එතනදී දැන් වෙලා තියෙන්නේ බඳුජීව මහත්තයා අපි අහන ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ ස්වභාවය අල්ලගෙනනේ අහන්නේ. ඒ වෙනුවට අපි මෙතෙන්දී බලන්න ඕනේ ඒ ස්වභාවය පවත්වන්න බැරි වෙන්න හේතු මොනවද? ඒ ස්වභාවය පවත්වන්න බැරි වෙන්න හේතු තමයි අපි ගාව තියෙන කෙලෙස්. කෙලෙස්ටික අපි අත්හැරියා නම් කෙලෙස්ටික අඳුනගෙන ඒ ටික ෂේ කළ හැරියා නම් ආයි අමුතුවෙන් අර ස්වභාවය පවත්වනවා කියලා දෙයක් නැහැ. අර ස්වභාවය අපිට උරුම වෙන්න ඕනේ. මොකද ඒ ස්වභාවය අහිමි කරන හේතු ටික අපි අහක් කළා අයින් කරලා නේද? දැන් අපි ප්‍රතිඵලය අල්ලගෙන යන්න ගියොත් ඒකත් වැරදි. ඒක නෙමේ වැදගත් වෙන්නේ අපේ මේ ප්‍රතිඵලය පවත්වන්න බැරි වෙන්න හේතු මොනවද කියලා. අන්නේ හේතු ටික තමයි අයින් කරන්න තියෙන්නේ. දැන් එක්තරා අවස්ථාවකදී දැන් ඔය ආනන්ද සප්පාය සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරින් සාකච්ඡා කරගෙන යනවා. සාකච්ඡා කරගෙන ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. දැන් මේ විදිහට බොහොම ගැඹුරට ඇවිල්ලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, දැන් මෙහෙම විපස්සනා වඩන යෝගාවචරයන් සියලු දෙනාම නිවන් දකින්නවද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් අරහත්ත්වයට පත් වෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා නැත ආනන්ද කියලා. දැන් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ආයෙත් අහනවා, ඉතින් ඇයි ස්වාමීනි මේ තරම් දුරට මේ විපස්සනාවක් වඩාගෙන ඉන්න කෙනාටත් ඇයි මේ සම්පූර්ණයෙන්ම රහත් වෙන්න බැරි? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගොඩ නැගිච්ච උපේක්ෂාව එයා උපාදාන කරනවා. මේ උපාදාන මෙතන මේ ගොඩ නැගිච්ච අනිශ්චිත ස්වභාවයක් තියෙනවා, ඒක උපාදාන කරන්න හදනවා ඊට පස්සේ. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ, අපි මේ ඒ අනිශ්චිත භාවය පවත්වන්න බැරි වෙන්න හේතු මොනවද? එතන හේතු තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒතකොට අන්න එතන තමයි රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියලා බුදුරජාණන් වහන්සේ තදහන් කරන්නේ. මේ රාගය තියෙන තාක්, ද්වේෂය තියෙන තාක්, මෝහය තියෙන තාක් අපේ හිත මේ ප්‍රපංච ඇසුරු කරනවා. නැත්තම් මේ ප්‍රපංච කරන தත්වෙටපත් වෙනවා. රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනෝ පමාන කරනෝ, රාගෝකෝ දෝසෝකෝ ආවසෝ නිමිත්ත කරනෝ පමාන කරනෝ, මෝහෝකෝ ආවසෝ නිමිත්ත කරනෝ පමාන කරනෝ කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ රාග දේශ මෝහයන්ගෙන් තමයි හිත නිමිතිකරණයක් කරන්නේ. හිත නිකං ලකුණු ගන්නේ, සලකුණු ගන්නේ, සංඥා ගන්නේ, ඒවා ඔක්කොම තැම්පත් කරගන්නේ, ඒවා මතක තියාගන්නේ, ඒවා පොදි බැඳ ගන්නේ, ඒවට වටිනාකම් දෙන්නේ, මේ ඔක්කොම කරන්න යන්න රාග දෝෂ මෝහ නිසා. එතකොට මේකේ රූට්ස් තියෙන්නේ, මූල හේතු තියෙන්නේ රාග දෝෂ මෝහවල. ඒකේ ප්‍රතිඵලය තමයි අපි මේ යම් තාක් දුරකට తాවකාලිකව අත්දකින්නේ. නමුත් ඒ ප්‍රතිඵලය අල්ලගත්තා කියලා එක නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ ප්‍රතිඵලය භුක්ති විඳ ගන්න තාමත් නොහැකියාව තියෙන්නේ මොකෝ? මොකක්ද මේකට තියෙන බාධාව? අන්න ඒ බාධාවේ තමයි රාග ద్వේෂ මෝහ තියෙන්නේ. ඒකට තමයි ප්‍රතිතර වශයෙන් රාග ద్వේෂ මෝහ හම්බ වෙන්නේ. එතකොට අපිට යම් තාක් දුරට රාග ద్వේෂ මෝහ යටපත් කරමින් නැත්නම් ඒවට අවශ්‍ය පරිදි විපස්සනාවක් යොමු කරමින් යන්න පුළුවන් නම් එතකොට ඉතින් ඉබේටම හිත ප්‍රපංචකරණයෙන්, නිමිතිකරණයෙන්, ප්‍රමාණකරණයෙන් වලකින්න පටන් ගනීවි. ඒක තමයි දහම අනුව තේරුම් ගන්න තියෙන්නේ.
එතකොට එතනදී ඇත්තටම දැන් අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි, දැන් ඔය කියන අනිශ්චිත ස්වභාවය තමයි දැන් සිතේ નિરાයාස ස්වභාවය බවට පත් වෙලා
තියෙන්නේ. අන්න හරි.
එතකොට ඒකෙදි හඳුන ගන්නවා ඇත්තටම මේ තවදුරටත් එන ඒ අනුසය කෙලස් කෙලස් ඇති වෙනකොට ඉතින් ඒක මේ දුර යන්නේ නැහැ. ඒක ගිල්ල අර ඉක්මනට එහෙමම ආපහු අර ස්වභාවයේ පවතිනවා.
හරි.
ඉතින් එතකොට දැන් ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ ඒ ස්වභාවයේ નિરાයාස ස්වභාවයක් කියලා කියන්නේ ඒක වන් උපාදාන කරගෙන ගිහමත්ද
කියලා නෑ. ඒක තමයි. ඒක තමයි. දැන් අපි දැන් උපාදාන කරගෙනවා කියලා කියන්නේ හිතේ තියෙනවා නිකන් දෙගිඩියාවක් මේ එහෙම නැත්තම් ඒකට විශේෂ කැමැත්තක් එහෙම තියෙන්න පුළුවන්. ඒකේ වරදකුත් නැහැ. I mean ඒ කියන්නේ ඒක ඒ විදිහට මේක තමයි ස්වභාවය, මේක තමයි අපිට තියෙන පිහිට කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඉතින් ඒ පිහිට අහිමි වෙන්න හේතු සොයාගෙන ඒ හේතු අයින් කරගෙන යෑමෙන් තමයි විපස්සනාවත් තව වර්ධනය වෙන්නේ. නැත්තම් ප්‍රඥාවත් තව වැඩෙන්නේ. ප්‍රඥාවේ මෙහෙවරක් තියෙන්නේ අන්න එතන. අපි මේ ස්වභාවය තුළ බලෙන් ඉඳීම තුළ නෙමෙයි කෙලෙස් කැපෙන්නේ. අපි මේ ස්වභාවය තුළ નિરાයාසයෙන් ඉන්න යද්දි ආයෙත් හිත ගිහිල්ලා අරමුණු ග්‍රහණය කරනකොට, උපාදාන කරනකොට අන්න ඒක දැනගෙන එතනින් හිත මුදවා ගැනීම තුලයි කෙලෙස් දුර්වල වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ, දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ලෝභෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බ. එහෙමනම් අපේ මේ හිතේ ඇතිවෙන ලෝභය බුදුරජාණන් වහන්සේ කියනවා මේ කයින් අයින් කරන්න බෑ, වචනයෙන් අයින් කරන්න බෑ, මේක ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි අපි ඉස්සරහට ගන්න වෙන්නේ. අපේ හිතේ මේ දුර්වලකම් අපි අපිම තේරුම් ගනිමින්, හඳුනා ගනිමින්, කෙලෙස් වටහා ගනිමින් ඒව දුර්වල වෙන්න ඉඩ හැරිය යුතුයි.
එමයි සෝමනස පැහැදිලි. ඒ වගේම තව එකක් මේකට අදාළ මේ සෝමනස මට මේ තව වෙන ධර්මදේශනාවක් අහනකොට ආපු ගැටලුවක්. දැන් අපිට මතකය කියලා අපි දෙයක් දැන් තියෙනවනේ. එතකොට ඒකයි අනුසය කෙලෙස්. ඒ අනුසය කියන දේවල් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. එතකොට අනුසය කියන එක මතකයත් එක්ක මොනවා හරි සම්බන්ධයක් තියෙනවා.
ඔව් තියෙනවා කියලා කියන්න පුළුවන් යම් පමණකට. දැන් බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා සංඥා අනුසෙන්ති කියලා. දැන් අපි සාමාන්‍යයෙන් මතකයයි සංඥායි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන් හිතන්න අපි යම්ස කෙනෙක්ව දකිනවා. දැක්කට පස්සේ අපි එයා අපි කැමති කෙනෙක් නම් අපි ඉක්මනටම එයාගේ ලකුණු ගන්නවා. එයාගේ ලකුණු ගන්නවා කියන්නේ එයාගේ මූණේ හැඩේ කොහමද, කයේ හැඩේ කොහමද, කොණ්ඩේ හැඩේ කොහමද, ඇස්වල හැටි කොහමද, අරකද මේකද කියලා. ඉතින් අපි මේ ලකුණු ටික ඔක්කොම සංඥා අනුසාරයෙන් ලකුණු අනුසාරයෙන් අරගෙන ඒක තමයි අපේ හිතේ ගබඩා කරගන්නේ. සංඥා අනුසෙන්ති කියලා කියනවා. ඉතින් එතකොට අපි මතකයයි ඔය නිමිතිකරණයයි ඒ ලකුණු මතක තබා ගැනීමයි සංඥා ලකුණු මතක තියාවා ගැනීම අතර යම් පමණක සම්බන්ධයක් තියෙනවා. ඉතින් එතකොට අපි දැන් මේ අවස්ථාවේදී දැන් හිතන්න රහතන් වහන්සේ කෙනෙකුට එතකොට සම්පූර්ණයෙන්ම මොකක්වත් මතක නැද්ද කියලා තව කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවන්. එහෙම කියන්නත් බෑ. මොකද උන්වහන්සේලා එතකොට සාමාන්‍ය ලෞකික ජීවිතේත් සාර්ථකව ගත කරලා තියෙනවා නේද? ඉතින් එහෙමනම් අපිට මේ පැත්තට කියන්න බෑ උන්වහන්සේලා දැන් මුළු ලෝකෙම අමතක වෙනවා අය දැන් මේ ළඟ ඉන්නේ කෙනාගේ නමවත් මතක නැහැ අය. එහෙම කියන්නත් බෑ. එතකොට ඉතින් ඩිමෙන්ෂියා කියලා අපිට මේ ලෙඩක් කියලායි තමයි ඉතින් එහෙමනම් කියන්න වෙන්නේ. නමුත් මෙතෙන්දී අපිට තේරුම් ගන්න තියෙන්නේ අර සංඥා ඇවිල්ලා නිකන් හිතට හොල්මන් කරන ගතියක්, හිත මෙහෙවන ගතියක්, ඒ සංඥාවලට අහු වෙන ගතියක්, ඒ සංඥා මූලික කරගෙන තව තව ප්‍රපංච කර කර යන ගතියක් එතන නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. සංඥා එනවා ඇති. හැබැයි ඒ සංඥා අල්ලගෙන ප්‍රපංච කරන්නේ නැහැ. ඒ සංඥාවලට අදිවටිනකම් දෙන්න යන්නේ නැහැ. ඒව ඇවිල්ලා හුදෙක්. ඒවල හුදෙක් මේ sannivedanaye pinisa pawichchi karana mevalam tikak vitarai. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මේ රහතන් වහන්සේලාගේ ක්‍රියා මේ හැසිරීම ගැන ප්‍රකාශ කරද්දී උන්වහන්සේලාට කිසිම බාධාවක් නැහැලු මේ ලෝකේ තියෙන සම්මුතිය පාවිච්චි කරන්න. නම්ගම් පාවිච්චි කරන්න, ලෝකේ තියෙන ව්‍යවහාරය පාවිච්චි කරන්න කිසිම බාධාවක් නැහැලු. මොකද ඒවා ඇවිල්ලා හුදෙක් ව්‍යවහාරයක් පමණයි. මේක ඇවිල්ලා සංනිවේදන මාත්‍රයක් පමණයි. මේක ඇවිල්ලා මෙවලමක් පමණයි කියලා දැනගෙන තමයි ලෝය පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ලෝක දෙකේම සාර්ථකව ගමන් කිරීමක් උන්වහන්සේලා කරලා තියෙනවා. මතකයේ තියෙනවා ඇති. හැබැයි ඒක හුදෙක් මතකයක් පමණක් බව තේරුම් අරගෙන පාවිච්චි කළත් ඇති.
ඔව් ඒක සංඝත දැන් තව ටිකක් ගැඹුරට ගියොතින් දැන් අපි හිතමුකෝ දැන් මේ ආත්ම භවයෙන් මෙරිලා තව ආත්ම භවයකට යනවා කියලා. දැන් එතනදී යන්නේ අපි සිතත් එක්ක ඒ යන්නේ අපි විසින් එකතු කරගෙන තියෙන කර්මානුරූපව අනුසය කෙලස් ටිකනේ. ඒකට මතකය යන්නේ නැහැ නේද?
ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් අපිට මතක නැහැනේ ගිය භවයේ හිටිය කට්ටිය කවුරුත් අම්මලා තාත්තලා යාළු මිත්‍රයෝ කරපු කීප දේවල් මොකක්වත් මතක නැහැනේ නේද? ඒක නැති අමාරු ප්‍රශ්නයක් බඳුජිය මහත්තයා අහන්නේ. ඉතින් ඒ කියන්නේ වැඩක් නැහැ කියලා අතල්ලා දාන ඇති කියලා තමයි හිතාගන්න වෙන්නේ. දැන් ඕකේ එක්කතකින් ඉතින් අපිට හරිය දැන් හිතන්න මේ සංසාරේ පුරාම අපි අසුරු කරපු දේවල් කරපු කියපු දේවල් ඔක්කොම මතක තියාගෙන ඉන්න ගියොත් මේ ඔළුවට ඉන්න බැරි වෙනව නේද? ඔළුවට දරා ගන්න බැරි වෙයි.
එහෙම ඒක මට අර ඔව්. ඇයි අර අනුසය කෙලස් මේ වගේ දේවල් විතරක් භවෙන් භවයට යන්නේ? ඒකයි මම ඇහුවේ මතකයයි ඒකයි අතර සම්බන්ධතාවයක් තියෙනවද? නමුත් ඒක ධර්මයේ කොයි හරි එහෙම ගැන පැහැදිලි කිරීමක් තියෙනවද කියලා.
ඔව් අනුසය බවට පත්වීමක් සංඥා අනුසය බවට පත්වීම ගැන දේශනා වෙලා තියෙනවා. භාගතුනාස දේශනා කරනවා රහතන් වහන්සේලාට සංඥා අනුසය වෙන්නේ නැහැ කියලා. සංඥා නානුසෙන්ති කියන වචනේ පාවිච්චි වෙනවා. අනිත් අයට සංඥා අනුසය බවට පත්වීමක් ඒවම ඇසුරු කිරීම තුළ ඒවා හිතේ පැලපදියම් වීමක් සිද්ධ වෙන්න පුළුවන්.
එමයි සම්නාස අපි එමනම් අනිත්‍යයට අවස්ථාව දෙමු. ඔබ
හොඳයි.
වහන්සේ මුදුන් බව නිරෝගී ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව නානා පිරත්නට අසන්න පුළුවන්.
අවසරයි අඥාන්දුනේ.
ඔව්.
මට ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. පළවෙනි එක අර රිසර්ච් එක ගැන මේ මම එක හොයා ගන්න ගියා බැරි වුණා. ඒකට මට දැනගන්න ඕන මේ වයස් සීමා කියන්නේ ඒජ් ලිමිට් එකක් ඊළඟට අධ්‍යාපන සුදුසුකම් එහෙම බලනවාද මොනවද ඊළඟට
ඔව්
ඔන්ලයින් කරන්න පුළුවන්ද අනිත් එක මීඩියම්
ඔව් ඒක නම් මමත් දන්නේ නෑ මෑනියෝ මේ චුට්ටක් ඔය ડોક્ટર තාරයි හර්ෂ මහත්තයයි එකතු වෙලා තමයි ඕක සංවිධානය කරන්නේ. ඉතින් මේ පොඩ්ඩක් ඒගොල්ලන්ට ලියලා තමයි ඒ ගැන දැනුවත් වෙන්න වෙන්නේ. ඒ කියන්නේ nissarnawane@gmail.com කියන මේ ලිපිනයට ලියන්න ලියලා ඒ විස්තර දැනගන්න තමයි වෙන්නේ. ඔව් ඔව්.
nissarnawane@gmail.com.
ඔව් මම මේ පෙන්නන්නම් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක. එතකොට ඒකට යොමු වෙලා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඊමේල් එකක් දාන්න මම දැන් පෙන්නන්නම් මේ වෙබ්සයිට් එකේ දාලා තියෙන එක. මෙන්න මෙතන තියෙනවා මේ මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක. මේ යට තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. හොඳයි.
දෙවෙනි ප්‍රශ්නේ අපි හාරගන්නේ මේ මම භාවනා කරනකොට දැන් අර ප්‍රපංච ඔක්කොම සමන්නේ වෙලා මේ නොපෙනෙන විවේක ස්ථානයක තමයි නිතරම ඉන්නේ.
හරි.
ඒ නිතරම භාවනා කරන දැන් සිදයක් නැහැ ඔක්කොම සමනේ වෙලා නිසල්මනේ බොහෝ වෙලාවක් ඉඳලා තමයි යාපහුව අනාමානේ ප්‍රකට වෙන්නේ.
හරි.
ඒ ගැන උපදේශක්
නෑ ඒකේ වැරද්දක් නෑ. දැන් බන්දුජිය මහත්තයා එක්කත් කතා කළේ අපි මේ වගේම ප්‍රශ්නයක්. ඒක තමයි ප්‍රගුණ වෙන්න තියෙන්නේ. ඒක નિરાයාසයෙන් වෙන්න ඉඩ හරින්න. දැන් අපි ඒක උත්සාහයෙන් පවත්වන එකක් තමයි මුලදි තියෙන්නේ. වීරයෙන් පවත්වන සමාධියකින් පවත්වන එකක් තමයි මුලදි තියෙන්නේ. ඒක තව තව નિરાයාසයෙන් පවත්වන ගතියක්. අඩු වීරයකින් පවත්වන ගතියක්. අඩු සමාධි මට්ටමකදී ඒක පවත්වන ගතියක් තමයි දිනු කරන්න තියෙන්නේ. හොඳයි.
නිකට මේ විදිහට කරගෙන යනවා නේද?
ඔව් ඔව් එහෙම තමයි. කෙලස් හඳුනා ගන්න ඔයක පාවිච්චි කරන්න දැන්. පුළුවන් තරම් කෙලස් හඳුනා ගන්න. කෙලස් තේරුම් ගන්න ඔය தત્ත්වය පාවිච්චි කරන්න. ඊට
පස්සේ
හොඳයි. තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව දිලිනි තන්තිරියේ ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මම ඊයේ පරයන්ක භාවනා සම්බන්ධයෙන් පළමුව එක්කෝ ඉස්සර කරන්න.
ඔව්.
ඒකෙදි මම යම් භාවනා පටන් අරගෙන ආස්වාස වාචික වශයෙන් බලලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ චිත්ත රූප ඇති වෙන පටන් ගත්තා. ඊට පස්සේ ඒක ඇති වෙන බව දැනගෙන ඒක බැලුවේ නැහැ මම. ඊට පස්සේ ආයතස්සස්සේ වගේ බලන් අතර මේ සිකුරු ගොඩක් ඉන්න ගත්තා. ඊට පස්සේ ඒව කාලය දීර්ඝ ක්‍රමක්‍රමයෙන් සිකුරුලේ තියෙන කාලපරාසය දීර්ඝ වුණා. ඊට පස්සේ මට දැනුණේ එක්තරා මොහොතක මම මේ නින්දට වැටිලා ඉන්න බව ඒක මට දැනුනේ විතර කඩා වැටීම තුළින්. ඊට පස්සේ ඒ එහෙම දෙතුන් සැරයක් වෙද්දි මට තේරුණා මම අවදියෙන් ඉන්න බවත් ඒත් එක්කම හිතට ආවා මේ මම මේ තත්ත්වයේ තියෙද්දිම දිගින් දිගටම භාවනාව කරගෙන යා යුතු බව. නමුත් යම් කිසි මොහොතක මට කම්මැලි කමක් වගේ ඇති වෙලා මම නැගිට්ටා. ඒක මම දැනට දවස් 3-4ක්ම ඔය අවස්ථාවේදී කරනවා. ඒ
කියන්නේ
එතනින් එහාට කරන්නේ නැතුව නැගිටිනවා.
එතනින් පස්සේ කරන්නේ නැතිව නැගිටිනවා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ අපිට මුලදී සම්පූර්ණයෙන්ම නිින්ද ජය ගන්න අමාරුයි. කියන්නේ දැන් අපේ හිත සියුම් වෙනවා ඔය වගේ තත්ත්වෙටපත් වෙනකොට නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒතකොට හැමතිස්සෙම අපි ඒ නිින්ද යාගෙන නෝ නැගිටලා ගියොත් එහෙම කවදාවත් මේක තරණය කරන්න හම්බෙන්නේ නැහැ. නිින්ද ගියදෙන් හැබැයි ඊළඟ පාර මම තව උත්සාහයක් ඇති කරගන්නවා නිින්ද නොයා ගන්න. නොයන විදිහට හැසිරෙන්න. ඉතින් ඒක කරන්න වෙන්නේ අපේ තුල සතිය දිනු කිරීම තුලින්. කියන්නේ සක්මන තව ටිකක් වැඩි කරන්න. සක්මනේදී තව දේවල් සූක්ෂමව බලන්න උත්සාහන්ත වෙන්න. එතන තමයි සතිමත් බව තුලින් තමයි අවදිමත් බව හැදිලා ඉන්නේ. ඊට පස්සේ ඒ බඳු තීව්‍ර සතියක්, තියුණු සතියක් අපේ පරයන්කයට අරගෙන ආවහම එතනදී නිින්ද යන එක අඩු වෙනවා. නිින්ද ගියදෙන් හැබැයි ආයෙත් ඉතින් ඉක්මනට එක්ක ඇහැරෙනවා, නැත්තම් නිින්ද නොයාම ඉන්න මට්ටමකට පොඩ පොඩ තමයි ඔය වගේපත් වෙන්නේ. ඕක හරහා ගිහිල්ලා තමයි ජය ගන්න වෙන්නේ.
මයි සමිනාත ඒ සෑම අවස්ථාවකම මට දැනෙනවා මම අවදි සිටින බවත් මම තවදුරටත් භාවනාව කරගෙන යා යුතු බවත්
ඒක හරි
මතක් වෙනවා.
හොඳයි.
නමුත් ඊට පස්සේ පරි සක්මන් භාවනාවේදී සමිනාත මට ඉස්සර සීතල සහ උණුසුම ඔය ළමකදුරේ ගොරෝසු බව ඒවා දැනුණත් දැන් මුකුත් එහෙම විශේෂ දෙයක් පොළව මත දැනෙන්නේ ඉස්සරහට යන බවක් තමයි දැනෙන්නේ. එතකොට මම ඊයේ සක්මන් භාවනාවේදී ඒ තත්ත්වෙ නිසා මොනවා හෝ දෙයක් දැනෙන්න ඕන නේද කියලා හිතුවේ මොයාටි මට යටිපත් කියලා අර ටයිල් පොළව මත තබන ශබ්දේ හෙමින් ඇහුණා. ඒක පිටා ශබ්දේ නමුත් ඒක මට වම් කනට දකුණු කනට අර විදුඹ පතිතේන ශබ්දේ ඇහෙන්න පටන් ගත්තා. මම ඒක දිගින් දිගටම බැලුවා. ඒකට මට කැමැත්තකුත් ඇති වුණා. මම ඒ ශබ්දේ සමස්තම බලන එක තමයි සක්මන් භාවනාවේ කලේ.
නෑ මට හිතෙනවා එතෙන්දී ශබ්දයට වඩා දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද?
භාවනා කරන 2019 විතරයි.
හැමදාම කරනවද?
මම කැඩි කැඩි කරනවා. නමුත් කොහමරි දවසට අඩු ගානේ සක්මන බැලනවා. පරයන්කේ
හොඳයි. දැන් හැබැයි මෙහෙමයි, දැන් ඔය තව ටිකක් ඒ කියන්නේ සක්මනේදීම බලන්න යටිපතුල් වලට දැනෙන්න මොනවද කියලා. මොකද අපි සද්දවලට ඇහුම්කන් දීගෙන යනවා කියන එක නෙමෙයි මෙතෙන්දී. ඒ කියන්නේ ඒක පුළුවන් පරයන්කේදී චුළු වෙලාවක් කරන්න, ඊට පස්සේ අපේ කයට හිත ගන්න. දැන් සක්මනේදී යටිපතුල් වල මොනවද විශේෂයෙන් දැනගන්න පුළුවන් කියලා පොඩ්ඩක් එතන උත්සාහයෙන් බැලිය යුතුයි. අපි මුලදී සිහිය පිහිටව ගන්නවා. එතනදිත් තියෙන යම් පමණක සැහැල්ලුවක්. නමුත් අපි ඒ සැහැල්ලුවෙන් සෑහීමකටපත් වෙන්න සුදුසු නැහැ. අපි ඒ සැහැල්ලුව අභිබවා අපි යන්න ඕනේ මේ එකඟ වෙච්ච හිත පාවිච්චි කරලා මොනවද මට දැනගන්න පුළුවන් කියන එක විමසන්න ඕනේ. ඔන්නේ කුතුහලයකින් විමසීමකින් තමයි අපිට ඉන් එහාට යන්න පුළුවන් වෙන්නේ. එතන තමයි අපි සති සම්පජඤ්ඤයට අවස්ථාව සලස්සලා දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ආනාපාන සතිය ගැන කතා කරද්දිත් මුලින්ම කතා කරේ සිහිය පිහිටුව ගැනීම. සතෝ සෝ සතෝ අස සති සතෝ පස්ස සති. දැන් ඒතනක් තියෙනවා යම හොඳට සිහිය පිහිටියට පස්සෙත් කායික මානසික සැහැල්ලුවක් තියෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ. ඉන් එහාට යන්න ඕනේ. එතනින්දන් තමයි අපි හොයන්නේ මේක දීර්ඝද, මේක කෙටිද, මේක මුලද, මැදද, අගද, ඔන්නේ ටික හොයන්න ගන්න ඕනේ.
ඔව්. සීතල උණුසුම නොදැනී යන තත්ත්වයක් සහ සිතුවිලි එන්නේ නැති නිහඬ කියන්නේ ඉස්සල පරිසරයක් වගේ මා තුළ ඇති වුණා. ඊට පස්සේ ඒ ඉඳන් මට මොකුත් කකුල් දෙකට දැනෙන්නේ නැහැ. එදා ඉඳන් ඊට පස්සේ මම දැන් කරා ඒ කියන්නේ වැලි පොඩ යනවා නම් මට දැනෙන වැලි මොද ඇතිවෙයි කියලා. ඊට පස්සේ තමයි මම ඔය ඒ දිගට මෙහෙම කරලා ඊයේ තමයි වෙනස් කළ බැලුවේ ශබ්දයට. අවදාන
කරන්නේ ඒක කරන්න එපා කියලා නේද වහන්සේ? නෑ මෙහෙමයි. ඔක ප්‍රති කීපයකින් වෙන්න පුළුවන්. දැන් ඇතම් කෙනෙකුට කාලයක් තිස්සේ ඔය සති සම්පජඤ්ඤය පැත්ත දිනු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සතිය මුලින් පිහිටවනවා. ඊට පස්සේ අරමුණ විමසමින් අරමුණේ විවිධ හැඩතල බලමින් එයාගේ අරමුණේ ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් ප්‍රඥාව දිනු කරන එක කාලයක් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි හිත මේ දේවල් අතහැරලා මේවා ගැන නිකන් විරාගී ස්වභාවයක් සිද්ධ වෙලා මේ ඉන් එහාට යන මට්ටමට එන්නේ. තවත් කෙනෙක් ඒ අර නිරීක්ෂණය කරන කාල පරිච්ඡේදය අඩු වෙනුත් සමහරට අතෙන්ට එනවා. ඉතින් ඒක එක එකනා මත තමයි තීරණය වෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ අපි කෙතෙක් දුරට සතිය පිහිටවුවට පස්සේ මේ නිරීක්ෂණ කටයුත්ත කොච්චර කාලයක් කරාද? අපිට මේ අභ්‍යාසය හරහා ප්‍රඥාව වශයෙන් මොකද්ද වර්ධනය වුනේ? මට මේක තුළින් මොනවද දැනගත්තේ? නිකම් මේ ගොරෝසු ගතියක් අද ගතියක් විතරක් නෙමෙයි. ඉන් එහා ගිහිල්ලා මේගොල්ලෝ හැසිරෙන ආකාරය ගැන, මෙතන සිදුවෙන ක්‍රියාකාරීත්වය ගැන මම ගැඹුරින් තේරුම් ගත්තද කියන එක අවශ්‍යයි. ගැඹුරින් තේරුම් ගත්තා නම් අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට විපස්සනාවට විපස්සනා නුවණක් අපි තුල අවදි වෙන්න ගන්නෙ.
සක්මන් භාවනාවේදී යම් මොහොතක් තියෙනවා මට ඇත්තටම මුල පරයන්කේදී නම් මුල සිටම කය ඇතුළත මට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මම හුස්ම ගන්න එක පවා අවබෝධ කරගන්න මට නාසයෙන් ඇතුළෙන් පිටවීම දැනෙන්නේ නැහැ. අත් පියාගෙන ඉඳි කය ඇතුළේ ඉහළට පහළට අර අවකාශයක වායුවක් ගමන් කරනවා වගේ තමයි දැනෙන්නේ. එතකොට ඊයේ ඒ පරයන්කේදී ඊට පස්සේ සක්මන් භාවනාවේදී මට හිටි ගමන් දැනුණු කකුල් දෙක අර තියාගේ ඉස්සරහට යනවා කියලා දැනුණා. මට උඩුකය දැනෙන්නේ නැහැ නේද වගේ හැඟීමක්.
ඒකනම් කමන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ කොහොමත් අපි ඉස්සරහට යනකොට අපි තෝරගත්ත අරමුණ විතරයි දැනෙන්නේ. ඒ යටිපතුල් දිහා බලනකොට උඩුකය ගැන කිසි අවධානයක් නැහැ. දැන් අපි අදත් කතා කරේ ආස්වාසය ගැන දල්නකොට ඔන්න ප්‍රස්වාසය ගැන අමතක වෙලා. අමතක වෙලා කියනවට වඩා ඒ කියන්නේ ඒ ගැන අවධානය යොමු කරන්න විදිහක් නැහැ. හිත පූර්ණ වශයෙන් අවධානය යොමු කරලා තියෙන ආශ්වාසය ගැන. ප්‍රශ්වාසය ගැන දැනගන්නකොට ඒ ගැන විතරයි ආශ්වාසය ගැනවත් හැඟීමක් නැහැ. එතෙන්ට එන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. එතෙන්ට එනවා කියන්නේ එතෙන්ට එනවා කියන්නේ අපේ හිත සූක්ෂම වෙලා කියන එකයි.
දිනු කිරීම
තුළින්ම මේක හිතේ තිබුණා. හා. මම ඒ ස්වභාවයේ වැරදක් නැහැ. නෑ ඒ ස්වභාවයේ වැරදක් නැහැ. ඒ ස්වභාවයේ තියෙන අපේ හිත පූර්ණ වශයෙන් ඒකාග්‍ර වෙලා තිනවා අපි තෝරගත්ත අරමුණට. ඒක කිසි වැරදක් නැහැ.
එහෙමයි.
දැන් ඒ එහෙම එකඟ වුණාට පස්සේ ඒ අරමුණේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බලන්න. අරමුණ කොහොමද හැසිරෙන්නේ කියන එක තේරුම් ගන්න බලන්න.
ඊළඟට අර මම වෙනම ධර්ම කරුණක් අහන්නේ. එතකොට අර තියෙනවා ඇසට අපිට පෙනෙන වර්ණ සටහනක් පමණක් කියන එක මට වැටහෙනවා. ඒක ඊට පස්සේ අපි ත්‍රිමාන ස්වරූපයෙන් හඳුනාගෙන මේ දේ කියන සත්‍ය පුද්ගල භෞතික දේවල් වලට නම් කරලා අපි හඳුනගන්න එක මට වැටහෙනවා. එතකොට ශබ්දයක් කණ ඇසුරිනුත් ඒක වැටෙන ඔය වායු ධාරා කම්පණයෙන් තමයි ශබ්දය අපි මේ පුද්ගලයාගේ සත්‍යයගේ කියලා අපි වටහා ගන්න එකත් දැනෙනවා. නමුත් මට ඒක නාසය සහ කය ස්පර්ශයේ සම්බන්ධයෙන් වැටහිලි, ඒ කියන්නේ ඒක දැනුවත් වෙන්නේ ඒ ඔය රෙප්පානි හම්බුනකොටේ කර්ම සිද්ධේ නැහැ. අභිධර්ම මාර්ගයකදී මට ඒ සම්බන්ධව දැනුවත් වෙන්න
නෑ. එතෙන්දි වටින්නේ පොතේ දැනුම නෙමෙයි ඇත්තටම. ඔතෙන්දි වැටින්නේ භාවනාමය ඥානයක් ඇති කරගන්න එක. දැන් ඔය අපේ සතිමත් උනාට පස්සේ අරමුණ දිහා විමසලා බලන්න කියන එකෙන් කරන්න හදන්නේ ඔන්න ඕක තමයි. අරමුණ විමසා බැලීමෙන් තමයි දැනගන්නේ මේ අරමුණේ ක්‍රියාකාරීත්වය මොන වගේද. අරමුණ මොන විදිහට හැසිරෙන්නේ. මේගොල්ලෝ දිගටම තියෙන දේවල්ද නැත්නම් ඉක්මනටම ඇතිලා නැතිලා යන දේවල්ද, මේවා දිගටම අපිව සෑහීමකටපත් කරන්න පුළුවන් දේවල්ද, මේවා අපිව සැපවත් කරන්න පුළුවන් දේවල්ද, අපේ පාලනේ පවත්වන දේවල්ද කියන එක තමයි අපි මේ විමසලා බලන්නේ. ඒ නිසා නිරීක්ෂණය හොඳට සූක්ෂම කරන්න කරන්න ඔය ඔක්කොම ටික Tamanට මේ ප්‍රායෝගිකව වැටහෙන්න අවශ්‍යයි. ඒ නිසා පොත බලලා දැන් කරන්න යන්න එපා. පොතේ තියෙන එක අපි මේ සාධනය කරන්න හදනවා නෙමෙයි භවනාවේදී කරන්නේ. පොත පොඩ්ඩක් පැත්තකින් තියලා අපේ ප්‍රායෝගික අත්දැකීම තමයි දැන් ඉස්සරහින් තියාගන්න තියෙන්නේ. කමක් නැහැ. හැබැයි අර ප්‍රායෝගික අත්දැකීමට මූලිකත්වය දෙන්න. ඊතන දැන් අපි සක්මනක් කර කර යද්දී ඔහොම මොකක් හරි කාරණාවක් මතක් වෙනවා. මතක් වුණාට පස්සේ අපි ඒක කල්පනා කර කර යන්න ගියොත් අපේ අර ගොඩ නැගීගෙන ආපු භාවනාමය නුවණ අපිට අහිමි වෙනවා. අපි ආයෙත් යන්නේ වෙන පැත්තකට. දැන් නුවණ ගැන කතා කරද්දී බුදුරජාන් වහන්සේ පැති තුනක් පෙන්නනවා. එකක් තමයි සුතමේ ඥානය. ඒ කියන්නේ පොතක් පතක් බලලා ධර්මදේශනාවකට සවන් දීලා ඒ අපිකත් ඇති කරගන්නා අනුන්ගෙන් ගත්ත නුවණ තමයි සුතමේ ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඒ ගොඩනගාගත තොරතුරු එක්ක අපිම ටිකක් කල්පනා කරලා බලනවා, තර්ක කරලා බලනවා. ඒකට අපි කියනවා චින්තාමය ඥානය කියලා. ඒකත් ගැන නෙමෙයි දැන් මේ භාවනාවේදී කතා කරන්නේ. ඒකට අපි වෙනම ඥානයක් වශයෙන් සඳහන් කරනවා බුදුරජාන් වහන්සේ භාවනාමය ප්‍රඥා කියලා. ඉතින් ඒක ඇවිල්ලා බොහොම සරල ක්‍රියාකාරකම් වශයෙන්, කායික ක්‍රියාකාරකම් වශයෙන්, වේදනාවන් හඳුනා ගැනීම වශයෙන්, තමන්ගේ හිතම හඳුනා ගැනීම වශයෙන්, සංසිද්ධීන් හඳුනා ගැනීම වශයෙන් කාලාන්තරයක් තිස්සේ හිතේ ඒකාග්‍රතාවය පාවිච්චි කළා, සතිය පාවිච්චි කළා, නැවත නැවත ප්‍රගුණ කිරීම තුළින් දියුණු කරගත යුතු ප්‍රායෝගික නුවණක් තමයි එතන තියෙන්නේ. ඒකට තමයි දැන් මේ අපි උත්සාහන්ත වෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව කුලසිරි බුද්ධ කෝරළේට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමිනී,
ඇහෙනවා?
ඇහෙනවද?
ඇහෙනවා. ඔව්.
දහම් කරුණක් ගැන තමයි මට වාසියෙන් විසන්න තියෙන්නේ.
ඔව්.
මේක වික්කු බෝධි කියලා කියන අත්වශයෙන්ම පෞගිය ජූලයි මාසේ මම ඇමරිකාවේ ඉන්නකොට වික්කු බෝධි බැහැ දකින්න ගියා. එතනදී බෝධි සඳහන් කෙරුවා ලොකු ස්වාමීන් වහන්සේ තමයි දැන් 2019 වසරේ ඇවිල්ලා රිට්‍රීට් එකකට සහභාගි වුණා කියලා. ඉතින් මම කොහොමවත් එතන යන්න බැරිුණා. නමුත් මමත් මේ භාවනා කටයුතු ගැන යම් තරමක් දුරට වේසෙනවා කියලා. මගේ ප්‍රශ්නය ස්වාමීනි, දැන් වික්කු බෝධි කියලා තියෙනවා මේ අභිධර්මය ගැන. අභිධර්මය ඇත්තටම බුදුන් වහන්සේගේ දේශනාවක් කියලා. නමුත් කිංචි සූත්‍රයේ සඳහන් වෙනවා අභිධර්මය කියන්නේ 37 බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ වගේම පළවෙනි ධර්ම සංගායනාවේදී මම කියවලා තියෙන විදිහට බුද්ධ ධර්ම ඉතිහාසය ගැන, සහ දෙවන ධර්ම සංගායනාවේදී අභිධර්මය ඒ සංගීතකාරකයන් සංගායනා කරුවේ නැහැ කියලා තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. මේක තෙවන ධර්ම සංගායනාවේ පස්සේ තමයි කියලා බුදුදහම ඔය ත්‍රිපිටකයට එකතු වෙලා තියෙන්නේ. මම වාචිකෙන් ආශ්‍රයනවා, වාචික මේ කියන්නේ යම් කරුණක් තියෙනවා පහදලා දෙන්න.
මට මෙහෙම දෙපැත්තටම උත්තරයක් දෙන්න පුළුවන්. කවුද? කුලසිරි මහත්තයා. දැන් ඔව්, දැන් ඇත්තටම දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අංගුත්තර නිකායේ සෑහෙන සූත්‍ර ගණනාවක් එනවා. මම මේ කියන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සූත්‍ර ගණනාවක් එනවා විවිධ පුජ්‍යලීන් ගැන සාකච්ඡා කළා. හිතන්න ඉක්මනටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය, ටිකක් කාලයක් ගිහිල්ලා අවබෝධ කරගන්න පුළුවන් අය, ඊට පස්සේ අවබෝධ කරගන්න බැරි අය, ඔහොම කියලා පුජ්‍යලයෝ හඳුන්වනවා. අර හිතේ දේවල් ධාරණය කර ගැනීම ගැන කතා කරද්දී ඔන්න පුජ්‍යලයෝ හඳුන්වනවා. ඊළඟට ඉක්මනට කේන්ති යන අය ගැන කතා කළොත් තවත් පුජ්‍යලයෝ හඳුන්වනවා. ඒ වගේ ඉතින් ඒ විවිධ පුජ්‍යලීන් ගැන දීර්ඝ විස්තරයක් අංගුත්තර නිකායේ තනින් තන තනින් තන සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අභිධර්ම පිටකේ එනවා පුද්ගල පඤ්ඤත්ති කියලා වෙනම කොටසක් ප්‍රකරණයක්. මේ පුජ්ජල පඤ්ඤත්ති කියන ප්‍රකරණයට ඔය අංගුත්තර නිකායේ විසිරලා තියෙන විවිධ සූත්‍රවල විසිරලා තියෙන ඔය පුජ්ජල වර්ගීකරණ ඔක්කොම ටික ගොනු කරලා අරගෙන ඔන්න පුජ්ජල පඤ්ඤත්ති ප්‍රකරණයට අතුලත් කරලා තියෙනවා. තවත් ඉතින් තැන් තැන් වලින් දාපු කොටසොත් පුජ්ජල පඤ්ඤත්තිකරණයේ තියෙනවා, ප්‍රකරණයේ තියෙනවා. නමුත් තියෙනවා එතකොට අංගුත්තර නිකායෙන් ගත්ත සෑහෙන කරුණු ගොඩක් රාශියක්. එතකොට මේ පුද්ගල පඤ්ඤත්ති කියන ඒ ප්‍රකරණය අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා අපිට මෙහෙම කියන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව ප්‍රායෝගිකව විවිධ අවස්ථාන්වලදී ඒ ඒ පුද්ගලයාට නැත්නම් භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒවා විසිරීලා තියෙන්නේ, සූත්‍ර පිටකේ පුරා විසිරීලා තියෙන්නේ. නමුත් ඒවා ඔන්න ගොනු කිරීමක් අභිධර්ම පිටකේදී කරලා තියෙනවා. ඉතින් ඒක එකාතකින් අර ඒවා මතක තබා ගැනීම සඳහා උපක්‍රමයක් වශයෙන්, හොඳට ඒවා ගොනු කර ගැනීමේ හැකියාවක් වශයෙන්, තවත් කෙනෙක් එක්ක තර්ක කිරීමේ හැකියාවක් වශයෙන්, එතකොට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපිට කියන්න බෑ එතකොට මේක බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා කියන්නත් බෑ. තවත් පැත්තකින් මේක බුදුරජාන් වහන්සේ තනිකරම මේවා ගොනු කරලා වගුවකට ගහලා ප්‍රස්ථාරගත කරලා දේශනා කළා කියලා කියන්නත් බෑ. බුදුරජාන් වහන්සේ බොහොම ප්‍රායෝගිකව මේ ගමක් ගමක් ගානේ මේ සංචාරය කරමින් ඒ හම්බෙන කෙනාට තොරතුරු කියමින් ධර්මයට යොමු කරමින් එහෙම දේශනා කරලා තියෙන්නේ. නමුත් පසුකාලීනව මේවා ආරක්ෂා කරගන්න අර වගේ වගුගත කිරීමක් ගොනු කිරීමක් කරලා තිනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට තව තව කරුණු එකතුලා තිනවා. දැන් ඔය පස්සේ එකතු වෙච්ච කතාවත් උප්‍රකරණේ එහෙම වෙනමම දේශනා වෙනවා. මේක මේ තුන්වෙනි සංගායනාවේ තමයි එකතු කළේ එහෙම කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් තිනවා. ඉතින් අපිට ඕක ඉතින් තර්ක කරන්න ගියාම ඉතින් එක පිරිසක් තරහ වෙනවා, තව පිරිසක් යාළු වෙනවා. ඉතින් ඒක නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපිට තියෙන්නේ කොතනත් ඉතින් ධර්මයක් තියෙනවා, අපිට ඉගෙන ගන්න යමක් තියෙනවා. අපි ඒ ධර්මකාරණා තේරුම් අරගෙන ඒකෙන් යම් තාක් දුරකට ප්‍රායෝගිකව අපි තුල දියුණු කරගන්න එක තමයි වැදගත්
වෙන්නේ. ඒකම අවසර මම අර අතුරුන්දි ස්වාමීන් වහන්සේගේ මේ අතුරුන්දි ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම ඒ දේශනා 33යි පටිච්චසමුප්පාද දේශනා 20යි අහලා කියලා සමහර දේශනා කීපවරක්ම සවන් දීලා තියෙනවා. නමුත් උන්වහන්සේත් වැඩිපුර අභිධර්මය ගැන ඒ තරම්ම සඳහනක් කරන්නේ නැහැ. කෙසේ වෙතත් මම ඔබ වහන්සේත් එක්කම ඔබ වහන්සේගේ එකට එකඟ වෙනවා. තමන්ට ඒ භාවනාව ප්‍රගුණ කිරීමට නම් මේ වගේ තර්ක විතර්ක අවශ්‍ය වන්නේ නැහැ. මොකද පළමු රහත් 69 ගෞතම තථාගතයන් වහන්සේ ඒ 69 හැදෙනකොට තිබුණේ ධම්මචක්කපවත්ත සූත්‍රයයි අලත්තානුපස්සනාවයි. ඒ වගේ තාම බොහොම සුළු සූත්‍ර කීපයක් තමයි ඒ වෙනකොට ගෞතම වහන්සේ දේශනා කළ තිබුණේ. ඒකෙන් අපිට තේරෙනවා අපි ඒ තරම් දුරට යන්න ඕන නැහැ. මේ කියන වාසේ අදත් බොහොම පැහැදිලිව කියපු පරිදි ඒ තියෙන ධර්ම කරුණු ගැන බොහොම සරල ධර්ම කරුණු ගැන විසෝ කියලා තමයි කියලා. ඒකම මම වාන්තිකේ අර ධර්මාණු මේ මේ ඔය මේ
අපිට ඇහෙන්නේ නැතුව ගියා මේ කුලසිරි මහත්තයා.
අගල බැරුණා මේ එක අවසර ගන්න තරක් තියෙනවද?
මට ප්‍රශ්නය ඇහුන්නේ නැහැ අන්තිම කොටස ආයි කියන්න.
මට අර වෙන මේ ස්පිරිතාලේ කෝල් එකක් ආවා වගේ එක කට් කරුවා. අර ඔබ වහන්සේ ලියපු ආනාපාන සතිය ගැන පොත මේ ඒක මම එක සැරයක් කියවල තිබෙනවා. මොකද උත්තරේකුගේ හම්බෙලා ඊට පස්සේ මන්ට ඒක
ආනාපාන සති සූත්‍රය මේ ඒකේ PDF එකක් අපේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිස්සරණවණය මේ ඔෆිස් එකට ලියුමක් එවුවා නම් මේ පොත එවන්න කියලා ඒගොල්ලොත් එවනවා. අපේ වෙබ්සයිට් එකට ගියාම වෙබ්සයිට් එකේ තියෙනවා වෙනම මේ පබ්ලිකේෂන්ස් කොටසක්. අන්න එතන ඒ පොත තියෙනවා, මම ඒකත් බලන්නම් පෙන්වන්න. මේ පොත ඉල්ලලා ලියුමක් එවුවා නම් මේ අපේ ඔෆිස් එකට ඒගොල්ලෝ එතකොට එවාවි.
හොඳයි. ඔබවත් සදාන් කියනවා මේ ડોක්ටර් තාරාදීමේ ගැන අපි 1975 වසරේ ටිකට වෛද්‍ය විද්‍යාලේ හිටියේ.
ආහහ.
අවසරයි ඔබවත් ඒක.
හොඳයි. දේරුවන් සර්ණයි. දැන් මම මේ පෙන්වන්නේ නිසන්වනේ වෙබ්සයිට් එකේ තියෙන ඒ පොත් ගැන. මෙතන මේ ආනාපාන සති සූත්‍රය මේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. ඕකේ මම අපි දැන් මේ සාකච්ඡා කරන ආනාපාන සති සූත්‍රය මුල් කරගෙනම තමයි මේ පොතත් මේ සකස් වෙලා තියෙන්නේ. හොඳයි. අපිට ඉස්සරහට යන්න පුළුවන්.
ඊළඟ දහම් ගැටලුව සංඥා විරිහාන මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇහෙනව නේද?
ඔව්.
ස්වාමීන් වහන්සේ මට ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ පැයක සක්මණකින් පසු පර්යාංකයට ගියාම කය අරමුණු කරලා එතකොට සමහර වෙලාවකට මම පිම්බීම හැකිලිම කියන එකට ඉක්මනට ගිහිල්ලා ඊළඟට මේ මත්තර ප්‍රපංච නැති වෙලා සංසුන් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මම දැන් මේ ආනාපානසති භාවනාව මම හිතන්නේ අවුරුදු 13ක් 20ක් විතර කරා. දැන් මාස 5ක් විතර කරේනේ ස්වාමීන් වහන්ස, මම දැන් අමතු නැද්ද මේ ආනාපාන සති භාවනාව මේ යෙදුනට?
ඒක අපි තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දැනට මේ ආනාපාන සතිය පාවිච්චි කරලා කෙතෙක් දුරට පැමිණලා ඉන්නවද? ආනාපාන සතියම හෝ පාවිච්චි කරන්න කියලා මන් නීතියක් නැහැ. විවිධ භාවනා ක්‍රම තියෙනවා. කොයි එකෙන් හරි අපි විශේෂයෙන්ම කිසිවක් උපාදාන නොකරන මට්ටමක් తాවකාලිකව හඳුනගෙන තියෙනවා නම් එතන ඉඳන් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. එතනදී ආනාපාන සතිය කළ යුතුමයි කියලා නීතියක් නැහැ. නෑ, කැමැත්ත අකමැත්ත නෙමේ වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. හිතන්න හිත හොඳටම විසිරිලා ආයෙත් හිත එහෙ මෙහෙ යනවා, කිසිම නිෂ්කලංක ගතියක් නෑ. එහෙමනම් ඉතින් ආනාපාන සතියේ වඩන එක සෑහෙන ප්‍රයෝජනයි. හැබැයි Tamanට තේරෙනවා හිත බොහොම පිරිසුදුයි, මොකක්වත් අල්ලලා නෑ, උපාදාන කරලා නෑ, ග්‍රහණය කරලා නෑ, හිත බොහොම සංසුන්. එහෙමනම් ඉතින් ආනාපාන සතිය නොකලා කියලා ප්‍රශ්නෙකුත් නෑ.
දෙවෙනි ප්‍රශ්නේ තමා, මට මේ දැන් ටික කාලෙක ඉඳලා මේ හැම දෙයක්ම මේ දැන් පවා මේ මට මම හිතන්නේ ඇසින පිට ස්වභාවයෙන්ද මන්නේ ඉක්මනටම සීරුර ගැහෙන හැටි එන්නම තමා තියෙන්නේ මේ දැනෙන්නේ හැම දෙයක්ම. නිකන් ඉන්න වෙලාවක උනත් ඒ එහෙමම තමා. ඒක කමක් නැති ස්වාමීන් වහන්සේ මොකද කියනවා.
හොඳයි. දැන් මීට කලින් දැන් අවුරුදු ගාණක් තිස්සේ භාවනා කරද්දී මීට කලින් ඔය ඇතිවීම නැතිවීම ස්වභාවයක් වගේ දෙයක් අත්දැකලා නැද්ද?
නෑ, මම මේ ආනාපාන සතිය විතරයි සම්හංශ කරේ.
අහහ.
පැයක් වගේ එහෙම හැමදාම උදේ නොකඩවා වගේ තමයි හුඟක් කරේ.
ඔව්.
පැය අන්තිමේකොට මම මේ මෑතකදී පැය 3 වගේ වෙන්නකම් මේ ආනාපාන සති භාවනාව කරා. ඒ පාර තමයි අතෑරලා දැම්මේ.
හරි.
මේ ඔහිම විපස්සනා පැත්තකට මම ගියේ නෑ.
ගියේ නෑ. ඒක තමයි. දැන් හැබැයි ඇවිල්ලා තියෙන දේ හොඳයි. දැන් ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම කායික වශයෙන් දැනෙන ඍජු අත්දැකීමක්. ඔය ඍජු අත්දැකීම් පාදක කරගෙන තමයි අපි විපස්සනාවක් වඩන්නේ. ඒ නිසා දැන් ඔය දේ දැනනකොට පොඩ්ඩක් වාඩි වෙලා හොඳට සංසුන් ඔය දැනෙන දේත් එක්ක ඉන්න. දැනෙන දේ හොඳට සියුම්ව අධ්‍යයනය කරන්න. ඒක සූක්ෂම වටහා ගන්න, තේරුම් ගන්න. එතන වැඩෙන විපස්සනා නුවණක්. ඒක ඊටාම් වැදගත්. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව විශාකා ජයසුන්දර ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සර් තුනක් සම්මාස.
ඔව්, කියන්න.
සම්මිල.
හරි.
අවසරයි. ඇස අනිත්‍යයි කියලා අපි දකින්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමම ඉදිරිපත් කරන්න.
ඔව්, දැන් මෙහෙමයි. දැන් ඇත්තටම පැති කීපයක් කියන්න පුළුවන් සමීර මහත්තයා. දැන් ඇස ආයතනයක් වශයෙන් අරගෙන අනිත්‍ය තේරුම් ගැනීම එකක්. දැන් අපි කය දිහා බලාගෙන කායානුපස්සනාවක් වඩද්දී ගැඹුරකට ගිහිල්ලා කයේ ඕනම දෙයක් නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් දකිනකොට ඇස තියෙන ප්‍රදේශයේදීත් ඔය දේම දැනෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් අර කලින් මහත්මියක් කතා කළා, දැන් මේ කයේ ඇතිවීමක් නැතිවීමක්, කම්පණය වීමක්, සෙලවීමක්, චංචල වීමක් දැන් දැනෙනවා කියලා කිව්වා. ඒත් එතන පෙන්눔 කරනවා එක්තරා අන්දමක මේ කයේ තියෙන ඒ ෂණබංගුර භාවය, ඇතිවීම නැතිවීම ස්වභාවය පෙන්눔 කරනවා. අපේ හිත සියුම් වෙලා හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙලා එනකොට අපි හොඳට කයට යොමු කරගෙන බලාගෙන ඉන්නවා නම් ඔය කම්පණය වෙන ස්වභාවයේ, චලනය වෙන ස්වභාවයේ, කැඩෙන බිඳෙන ස්වභාවයේ, බිඳෙන ස්වභාවයේ ඒක දැනගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක එකපාරටම දැනෙනව නෙමෙයි, කාලයක් කරගෙන යනකොට ඔය දේ වැටහෙන්න පුළුවන්. නිරන්තරයෙන් එතකොට ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ. මුලින් ධාතු ලක්ෂණ හඳුනගත්තා, ඊට පස්සේ ධාතුන් කියලා වෙන් කරගන්නත් බැරි තරම් මේවා නිරන්තරයෙන් ඇතිවීමට නැතිවීමට පාත්‍ර වෙනවා. ඉතින් එතකොට ආයි ඇහැය, කණය, බඩය කියලා එහෙම අඳුරගන්නත් බැහැ. මුළු කයම නිකන් මොකද්දෝ පොදියක් වගේ ඇති වෙනව නැති වෙනව මේ සියුම් වශයෙන් හැම තැනම තියෙන එකම ස්වභාවයක්. ඔය එක මට්ටම. දැන් අනිත් පැත්තට ගත්තොත් දැන් අපි ඇස අනිත්‍යයි කියලා කියනකොට දැන් ඇසේ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. දැන් අපි රූපයක් දකිනකොට තමයි ඇස හටගන්නේ. ඒක තමයි ඇසේ ක්‍රියාකාරීත්වය, දැකීමේ ක්‍රියාකාරීත්වය. දැන් ඒ තාක් නිකන් ඇහැ පියාගෙන හිටියයි කියලා ඇසේ ක්‍රියාකාරීත්වයක් අපි ඒ පැත්තෙන් කියනවනම් නැහැ කියලා කියන්න පුළුවන්. ඇසේ ෆන්ක්ෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසෙන් බැලීම් කෘත්‍යය සිද්ධ වෙනකොට තමයි අපි කියන්නේ ඔන්න ඇස හටගත්තා කියලා. ඊට පස්සේ ඒ බැලීම් කෘත්‍යය සුළු මොහොතයි ඔන්න ඊට පස්සේ ඒක අවසන් වුණා. මෙතන අපි ඇහිපිල්ලන් ගැහුවා. එතකොට මේ මම මේ බොහොම රළු මට්ටමේ උපමාවක් දෙන්නේ, උදාහරණයක් දෙන්නේ. අපි ඇහිපිල්ලන් ගහද්දී ඔන්න ඇහි කෘත්‍යය අවසන් වුණා. ඊට පස්සෙ ආයෙ ඇහිපිල්ලන් අරිද්දි ඔන්න ආයෙත් බැලීමේ කෘත්‍යය, දැකීමේ කෘත්‍යය පටන් ගත්තා. ඔන්න ආයෙ ඇහිපිල්ලන් ගහද්දී ඒක අවසන් වුණා. නමුත් ඒත් ඇවිල්ලා බොහොම රළු මට්ටමක්. අපි ඇහැ ඇරගෙන ඉන්නකොටමත් ඔය බැලීම් කෘත්‍යය දිගට තියෙන එකක් නෙමෙයි, මොහොතක් මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් තමයි බැලීම් කෘත්‍යය නැත්නම් දැකීම් කෘත්‍යය සිද්ධ වෙන්නේ. ඉතින් අන්න එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ඇස අනිත්‍යයි කියලා. ඉතින් ඔය වගේ මට්ටමකින් තමයි ඔක තේරුම් ගන්න වෙන්නේ. ඉතින් අය දැන් ඇස ආයතනයක් වශයෙන් ගැන කතා කරද්දී අපි කියනවා ආයතනීය ක්‍රියාකාරීත්වය නතර වෙලයි කියලා. උදාහරණයක් වශයෙන් අපි ඇහෙන් දේවල් බලලා ඒවට වටිනකම් දීලා ඒව අල්ලගෙන කතා කරන එක, ගොතන එක, කවි කියන එක, කතන්දර ගොතන එක තමයි කරන්නේ, ප්‍රපංචකරණ එක තමයි කරන්නේ. හැබැයි අපිට පුළුවන් නම් යම් අවස්ථාවක දැකීම් මාත්‍රයෙන් නතර වෙන්න, දිත්තේ දිට්ට මත්තම් භවිස්සති කියන එකට එන්න, අන්න අපිට කියන්න පුළුවන් ඔන්න දැන් ඇස එයාගේ අර සාමාන්‍ය ආයතනීය ක්‍රියාකාරීත්වයක් කරන්නේ නැහැ කියලා.
ඔව්
පුළුවන්, වරදක් නැහැ. කොයි එක එක පැති තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙකුට සතර මහා ධාතු වශයෙන් දැකලා කය කායනුපස්සනාව වඩන්න පුළුවන්. තව කෙනෙකුට විශේෂයෙන්ම ආයතන තේරුම් අරගෙන ආයතන හයක් තියෙනවා, ආධ්‍යාත්මික ආයතන හයයි, බාහිර ආයතන හයයි කියලා ඕවා තේරුම් අරගෙන ඒ පැත්තෙන් වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් ධාතු 18ක් කියලා හරගෙන එක ආයතනයක් වශයෙන් අපි තුමු ඇහැයි, රූපයයි, චක්කු විඤ්ඤාණයයි කියලා තුනක් අරගන්නවා. ඒතර තුනේව හයක් 18යි. ওই විදිහට අරගෙන වඩන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට নানা ප්‍රකාර ක්‍රම තියෙනවා. කොයි පැත්තෙන් ගියත් වැරද්දක් නැහැ. ඒ වගේම පටිච්චසමුපාදයේ වෙනම තියෙනවා. ඉතින් ඒකත් කිසි වරදක් නැහැ. ඉතින් අර හැබැයි ඉතින් මුලදී අපි සරල උපක්‍රමයක් පාවිච්චි කරන එක තමයි වැදගත්. අපි අර පොත්පත් කියවනකොට විවිධාකාර දේවල් ඉතින් හම්බ වෙනවා. එතනින් අදහස් වෙන්නේ නැහැ මේ ඔක්කොම කළ යුතුයි කියලා. අපි එක තැනකින් බැහැගෙන මේ විශේෂ මාක්කාරි උපක්‍රමයක් පාවිච්චි කරලා ඒක ඉදිරියට යන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කායानुපස්සනාවේ ගත්තොත් කමඨහන් 14ක් තියෙනවා. ආනාපාන සතිය කියන්නේ එක කමඨහනක්. ඊට පස්සේ ඉරියාපත භාවනාව කියන්නේ තව කමඨහනක්. ධාතු මනසිකාරය කියන්නේ තව කමඨහනක්. අසුභ කර්මස්ථානය කියන්නේ තවත් කමඨහනක්. ඊළඟට නවසීවතිගේ කියන්නේ තවත් කමඨහනක්. කමඨහන් 9ක්. ඉතින් ওই විදිහට එතන 14ක් තියෙනවා. ඉතින් ওই වගේ කමඨහන් රාශියක් තියෙනවා. ඉතින් අපි ඔය සියල්ලම වැඩි යුතුය කියලා නියමයක් නැහැ. පටන් ගත්ත, තේරුම් ගත්ත පහසු තැනකින් ගැඹුරට යන්නයි තියෙන්නේ. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව භාග්‍යා මෙන්දිස්ත්‍රි ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මට තියෙන ගැටලුවක් කියන්නේ ස්වාමීන් වහන්ස, දැන් මම ඊයේ ගිය සතිය දේශනාවයි මේ සතිය දේශනාවයි ඇහුවා. මම අර මම ගොඩක් සක්මන හුරු කරපු කෙනෙක්. ඒ නිසා දැන් ඔබ වහන්සේ පිළිවෙලට මේ ආනාපානේ ස්ටෙප් බයි ස්ටෙප් කිව්වට මම ස්ටෙප් බයි ස්ටෙප් මම කරලා නැහැ. හේතුව මම බලන්න ගියාම මට මේ ප්‍රකට මේ ගොඩක් සියුම් වෙලා ආනාපානේ දැනෙන නිසා වෙනම වෙන් කරගන්න බැහැ. එතකොට එක මහත්මයක් මං හිතන්නේ ගිය සතිය ওই ප්‍රශ්නේ අහලා උත්තරයක් දුන්නා. මේ මට මතක ඔබ වහන්සේ කිව්වා එතකොට සක්මනක ඒ කාරණාව වුණ නිසා එහෙම ආනාපානෙට ගියාම දැනෙනව ඇති කියලා ඒ කාරණේ මට එතකොට විසඳුනේ.
ඔව්.
සන්නන්සේ දැන් පැයක විතර සක්මනකින් පස්සේ ආනාපානෙට ගියාම හුස්ම නෑ විතක නැහැ. දැන් අද දේශනාව මම හිතන්නේ අවසන් කරේ ඒ දැනීම නොදැනීම කියන කාරණෙත් එක්ක සොයනන්ස විතක දැනෙනවා විතක දැනෙනවා වුණාට ඒක තියනවද නැද්ද කියන්න බෑ. ඉතාම සිවු මොකක් හරි පොඩි සංඥාවක් තියෙනවා.
හරි.
තවත් වෙලාවකට ඒකක් තියෙනවද නැද්ද කියන්නත් බෑ වගේ එකකට යනවා.
හරි. ඒක වැරද්දක් නෑ. කිසි වැරද්දක් නෑ.
සොයනන්ස දැන් මේ සක්මනකට නොයා ගියාම තියෙන සක්මනකට නොයා ආනාපානෙට බලන්න ගියාම වෙනස පොඩි විතක්ක ගැටිය වැඩි විත්න කියන්නේ ප්‍රපංච වෙනවා වගේ වැඩි. එතකොට ප්‍රපංචයට නොයා අර ස්වභාවයේ දැනීමකට යන්නේ.
හරි.
සනසම දැන් මම අර ස්ටෙප් බයි ස්ටෙප් ආනාපානෙ නොකරපු නිසා මට චුට්ටක් එතනදී ගැටලුව අවසන්ස් දැන් මම කරන විදිය හරි.
ඔව්. මේක වැරද්දක් නැහැ. නෑ ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ මේ පියවරෙන් පියවර එහෙමම ආයුතිය කියලා නියමයක් නැහැ. කියන්නේ දැන් අපි දැන් මේ විදිහට දැන් අපි තුමු දැන් පියවර හතරක් විස්තර කරනවා. පියවර හතරක් ආනාපාන සතියේ කායानुපසනා කොටසේ විස්තර කරනවා මේ ක්‍රමානුකූලව අපි වඩනකොට. හැබැයි ඉතින් දැන් ඕක ක්‍රමානුකූලව වැඩුවත් කාලයක් යනකොට ওই මුල පියවර ටික නිකන් අහෝසි වෙලා යනවා. ඉක්මනටම හිත තැම්පත් වෙනවා. නැත්නම් ආනාපානයේ තැම්පත් වෙනවා. එතකොට නිකන් අපි හතරවෙනි පියවරේ තමයි විනාඩියෙන් දෙකෙන් ඉන්නේ. ඒක කිසි වැරද්දක් නැහැ. මොකද ඊට පස්සේ ඇත්තටම ඊළඟ කොටස් වලට යවෙනවා. දැන් අපි තාම කතා කරේ නෑ මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් කායානුපස්සනා කොටස ඉක්මනටම අපි පහු කරගෙන වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස් වලට ළඟා වෙනවා. ඒ නිසා අර ආදුනික යෝගාචරයේක් පහු කරන සියලු සතපුම් කණු මේ සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ හැමෝම හැමදාම මේ සියල්ලම ඒ විදිහටම යා යුතුයි කියලා අදහස් වෙන්නේ
නැහැ. එහෙනම් පැහැදිලි සයින්හස මට තව ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා සයින්හස. දැන් මම ඒක දැන් ඒ කියන දවසේ දිනේදා වැඩ අතර බොහෝ දුරට සතිමත් වීමේ කරගෙන යනවා සයින්හස. දැන් මම කරන රස්සාවත් ඒවත් එක්ක මට දැන් මගේ ඒ කියන්නේ අඩුපාඩු කියන ඒවා එහෙම ප්‍රකට වෙනවා කියන්නේ සන්නස මේ අමතක වීම කියන එක හරියට එනවා සන්නස. ඒ කියන්නේ දැන් උදාහරණයකට මම ඔෆිස් එකේ අත්සන් කරන තැනදී කියන්නේ මට මෙහෙම සිද්ධයක් තියෙනවා සන්නස. මේ දැන් යමක් එකපාරක් මේ නොද මුකුත්ම දන්නේ දහනක ටීවී එක කැඩෙක කියන සන්නස. ඒක එකපාරක් මම දැකවම නැති එකක් නම් මට පළවෙනි පාර දකින්නකොට ඇතුලේ මුකුත් හිතින් නැහැ කියන එක දැනෙනවා. දෙවෙනි පාර දකිද්දි මේක හුරුවක් තියනවා කියලා දැනෙනවා. එතකොට මට මුලින්නම් මම මේ මොකද මේ කියලා වගේ බැලුවා. නමුත් පස්සේ මතක් වුණා මේ අර පළවෙනි පාර අර උපාදානයේ වෙච්ච ගතිය නිසා මේ හුරු වෙනවදෝ වගේ එකක් ආසයි. දැන් මේ ඒකත් එක්ක සම්බන්ධ කරේ සවිනාස මේ ළඟදී මම ඉස්කෝලේ යද්දී මේ ඇත්තටම අමතක වීමම තමයි අදාළ සාරිය ජැකට් එක නෙමෙයි අඳන් ගිහින් තියෙන්නේ. ඒ වගේ හරියට සොයනහසේ ඒ වගේ සිද්ධ වෙනවා.
ඔව්.
ඒ කියන්නේ මම ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ජීවිතේ දිනදා වැඩ කරගෙන යන කිහාම මේ එකක මමම හිතන දෙයක්ද කියලාත් මට වෙලාවකට හිතෙනවා සොයනහස මේ එතන මම අනිත් කටයුතු කරන්න ගියාම අමතක වීම එක පොඩි ගැටලුකාරී ගතියක් එනවා සයින්ස්. සමහර කලට අත්සන් කරන්න. ඒ කියන්නේ ඒක හැබැයි මෙහෙම දෙයක් නැහැ. එකපාරක් වැරදුනොත් නැවත ඒක වරදින්නෙත් නැහැ.
ඔව්.
එහෙම එකකුත් තියෙනවා සයින්ස්. ඒක අර හුරුවත් එක්ක බලපානවා කියලා තමයි මට තේරිලා තියෙන්නේ.
ඔව්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කොහොමත් කියන්නේ එකක් තමයි අපි සතිය දිනු කරන්නේ මතකයේ වර්ධනය වීම එක පැත්තකින් වෙනවා. තවත් පැත්තකින් අපිට වොමනා නැති දේවල් අමතක වීමත් දිගට වෙන්න ගන්නවා. තවත් පැත්තකින් අපි විපස්සනා පැත්තකට එනකොට හිත පොදිය පිටින්ම අතහැරලා දාන්න ගන්නවා. එතකොට උමනාදේත් අතහැරනවා, එපාදේත් අතහැරනවා. එහෙම පැත්තකුත් තියෙනවා. ඒ නිසා මේවා පොඩ්ඩක් සමබර කරගෙන යන්න අපිට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් විපස්සනාවකදී විරාගානුපස්සනාවක් අහරේ මට්ටමකට එනකොට කෙනෙක් අර හිත දේවල් අල්ලන්නෙම නැහැ, හිත දේවල් තියාගන්නෙම නැහැ. දැකපු දේවලුත් අමතක වෙනවා, කරන්න තියෙන දේවලුත් අමතක වෙනවා වගේ පොඩි හැලහැප්පීමක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් ඒවා සමබර වෙනවා. ඒ කියන්නේ එක වකවානුවක් විතරයි ඒක. අපි ඉස්සරහට යනකොට තේරුම් ගන්නවා. දැන් මේක නිකන් මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමු දියේ විතරක් හිටිය ඉබ්බෙක් ඊට පස්සේ මේ ගොඩට එන්න ගත්තාම දැන් මේ මිනිස්සයාට මේ ඉබ්බට දැන් මේ දෙක අතර නිකන් අමුතු විශේෂයක් තියෙනවා. හැබැයි යාට කුසලතාවය තියෙනවා මේ දෙකේම ඉන්න. තාම හැබැයි හුරු නැහැ. මේ පරිසරේ හුරු නැහැ. හැබැයි ඉතින් කාලයක් එයා දෙකම ඇසුරු කරද්දී නිකන් දෙකම නිකන් එක පහසුවෙන් ඉන්න පුළුවන් තත්ත්වයට එනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් දැන් අරමුණු දැන් තාම ඉතින් මෙතන මෙතෙන්දි කතා වුණේ නැහැ. නමුත් අනිත් පැයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විපස්සනාවක් වඩාගෙන ටිකක් ගැඹුරකට යනකොට හිත අරමුණු අල්ලන්නේ නැති මට්ටමකට වගේ එනකොට එතෙන්දි හුඟක් දේවල් අමතක වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක කාලයක් යනකොට හරි ගිහිල්ලා ඌමනා දේ විතරක් මතක තියාගන්න මට්ටමකට හිත ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕවා ඉතින් අර පොඩි පොඩි අපේ ජීවිතේ නැත්නම් භාවනා ජීවිතේ ලබන අත්දැකීම් කරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. හොඳයි, තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රියා සිල්වාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්.
මම මොකද මිසනන ප්‍රසාදලා නැති දෙකට වල බවලා කරනවා.
ඔව්.
ඒක තමයි මේ සම්බුනේ ඉරිදා.
හරි.
මට ප්‍රශ්න දෙකක් තියෙනවා. සක්මන් භාවනාව මුලින් පටන් ගන්න පාර ගොඩක් ආසයි. මම ශරීරයේ බරක් ගතිය ප්‍රපංච කිරීම පොඩ්ඩක් විකට තියෙනවා. එන්න ඒකට තමයි මට
පළවෙනි ප්‍රශ්නේ කොහොමද ඒක අඩු කරගන්නේ. නෑ ඒකට ඉතින් අඩු කරගන්න තියෙන්නේ සක්මනින්ම තමයි. ඒ කියන්නේ සක්මන ටික ටික තව තව වර්ධනය වෙනකොට අපි අපේ අවධානයෙන් පූර්ණ අවධානයක් ඒ තෝරගත් අරමුණට යොමු වෙනවා. දොඩ ප්‍රපංච කරන්න වෙලාවක් නෑ අතරම. මොකද මේ අරමුණේ තියෙන සෑහෙනාවක් ඉගෙන ගන්න. මේ අරමුණේ තියෙන සෑහෙන දේවල් ටිකක් තේරුම් ගන්න. ඉතින් ඒවා තේරුම් ගන්න අස්සේ හිතට වෙන දෙයක් කරන්න වෙලාවක් නැති වෙනවා. එතකොට දන්නෙම නැහැ ඔන්න ප්‍රපංචයත් මගහැරිලා. ඒ නිසා අනිත් එක තමයි ඉතින් අපිට කියන්න පුළුවන් අනෙක් දැන් භාවනාවක් නොකරන අවස්ථාවන් වලදීත් ඒ භාවනාවට සරිලන අන්දමකින් නැත්තම් මේ තමන් කරන ආධ්‍යාත්මික අභ්‍යාසයට සරිලන අන්දමකින් අපි කටයුතු කරන්නත් උත්සාහවන්ත විය යුතුයි. නැත්නම් අපි අනිත් වෙලාවන් වලදී පුළුවන් තරම් අනිත් අයත් එක්ක කයිවා අරු ගහ ගහ එහෙම ඉන්න ගත්තොත් එහෙම ඉතින් මේක කවදාවත් ගොඩ ගන්න බෑ.
එතකොට ස්වාමින්වහන්සේ අර අවධානය යොමු කරව සම්පූර්ණයෙන් පුළුවන් පාඩම් මම මේ පටන් අරන් වටේට ගිහින් ඉඳිලට ගිහින් ඉවරයි.
ඔව්. ඒක
අර අවධානය අඩු වෙච්ච ගමන් තමයි හිත පිටිට යන්නේ.
වෙන්න පුළුවන්. ඒක තමයි. දැන් අපේ එකක් තමයි අරමුණ සියුම් වුණාම හිත පිටට යන්න පුළුවන්. අනිත් එක තමයි අවධානය දුර්වල වුණාම හිත පිට යන්න පුළුවන්.
ඔකට මතයෙන් විදිහට අවධානය තියාගෙන කරන එක තමයි දැන්
කරන්නේ. ඔව්. ඒක තමයි. ඒක ඕක බහුලීකృత වෙන්න ඕනේ. තව තව ඕක වර්ධනය වෙලා එන්න ඕනේ. එතකොට අන්න හිත එළියේ ගිහිල්ලා ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙලා වැඩි වෙලාවක් අපිත් එක්ක ඉන්න ගන්නවා. ඒ වගේම අවධානයෙන් වැඩි ප්‍රතිශතයක් අපි අවශ්‍ය කරන තැනට යොමු වෙන්නත් පටන් ගන්නවා. නැහැ ඉතින් ඒ දැන් එකwidehatකින් අපිට කියන්න තියෙන්නේ දැන් අපි බලාපොරොත්තු වෙනවා නම් මේ කම්පන ස්වභාවයන් අපිට ඕන විදිහට හැසිරෙයි කියලා එතන තමයි අපේ අවිද්‍යාව තියෙන්නේ. දැන් අපි මේ දේවල් වෙන්නේ ඉඩ හැරලා අපි බොහොම මධ්‍යස්තව තමයි ඒක දිහා බලන්නේ. අපි නෙමෙයි ඒවා හසුරවන්නේ, ඒගොල්ලොමයි හැසිරෙන්නේ. අපි ඉන්නේ මොහොම මධ්‍යස්ත මේ අවධානයකින්. අපි ඒගොල්ලන්ව හසුරවන්නේ නැහැ. ඒගොල්ලෝ අපි කියනවා ඒගොල්ලන්ට කැමති විදිහට හැසිරෙන්න කියලා. එතකොට තමයි අපි තේරුම් ගන්නේ මේගොල්ලෝ මේ හැසිරෙන්නේ මට ඕන විදිහට නෙමෙයි. මම කැමති විදිහට නෙමෙයි මේගොල්ලෝ හැසිරෙන්නේ. ඒගොල්ලෝ හැසිරෙන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. අන්න එතන තමයි අපි තේරුම් ගන්නෙ මේගොල්ලෝ මගේ අනසක යටතේ පවත්වන්න බෑ. මේගොල්ලන්ව මට පාලනය කරන්න බෑ කියන එක තමයි අපි තේරුම් ගන්නෙ. ඉතින් එතකොට මේගොල්ලෝ නිරන්තරයෙන් පෙන්වන්නේ අන්න ඒක. ඒ නිසා ඔය වෙන දේ හරි වෙන දේ නිවැරදි තමන් තේරුම් ගන්න මේවා දැන් අපිට පාලනය කරන්න බෑ. මේගොල්ලෝ ඉතින් මූණටම අපේ කියලා දෙන්න යන්නේ ඒකයි. හොඳයි හොඳයි. හොඳයි පරිවන් සන්නයි.
ඔබ වහන්සේට කාල වේලාව තිබෙනවද තව කීප දෙනෙක්
ඉන්නවා? බලමු. හොඳයි බලමු තව කීප දෙනෙක් බලමු.
ලසන්ත ගුරුසිංහට අවස්ථාව ලැබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට තියෙන ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්න ඔබ වහන්සේට.
ඔව්.
පළවෙනි ප්‍රශ්නේ තමයි මම මූල කර්මස්ථානයේ වශයෙන් අනුගමනය කරන්නේ පිම්බීම හැකිලිම. දැන් පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් අනුගමනය කරන යෝගීෙකුට ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන අවස්ථා 16ම ඒ ආකාරයටම අත්දකින්න ලැබෙනවාද කියන ගැටලුව මට තියෙනවා. ඒ
පළවෙනි ප්‍රශ්නේ තමයි ගොහන්සේට මම යොමු කරන්න. අපි ඔහමින්න. ඔහමින්න අපේ ප්‍රශ්නේ උත්තර දීලා ඉමු. දැන් ඒක මම ඇත්තටම කලින් එක්කෙනෙකුටත් කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට මෙතන 16ක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඒවැයින් ඇතැම් කොටස් සමහර ලාවට මගහැරෙන්න ඉඩ තියෙනවා. නමුත් මූලික සැකිල්ල හුඟක් වෙලාවට අත්දැකිය යුතුයි කියලා වගේ තමයි කියන්න තියෙන්නේ. ලසන්ත මහත්තයා කියන්න. ඔව්.
ස්වාමීන් වහන්සේ අන්මියුට් කිරීමේ ගැටලුවක් තිබ්බා.
හරි හරි.
දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් පරියන්කේට සක්මන කරලා විනාඩි 30ක් 40ක් විතර සක්මන කරලා පරියන්කේට වාඩි වෙනකොට ස්වාමීන් වහන්සේ දැන් මුල් අවස්ථාවේදී අර මුලින් මුලින් සත්‍ය පිටන මට්ටම් ටික පහු කරනවා. මුල් කාලයේදී විනාඩි 40ක් විතර යනකොට අර හුස්ම ඉතාම කෙටි, ඒ කියන්නේ පිම්බීම හැකිලිම ඉතාම කෙටි කම්පන වශයෙන් දැනෙන අවස්ථාවකට යනවා. පසු ඊට පස්සේ අර කයින් නිකන් වේවුලීම් දැඟලීම් වගේ වගේ අවස්ථාවක් පහ වුණා. ඊට පසුව ස්වාමීන් වහන්සේ අර මුල් ඔබ වහන්සේ දැන් මදකට පෙරත් සඳහන් කරපු ආකාරයට මුල් අවස්ථා ටික ඉතා වේගෙන් ගිහිල්ලා කෙලින්ම අර ආස්වාද පිම්බීම හැකිලිම සංසිඳෙන ඉතාම කෙටි වෙන මට්ටමට ඉක්මනටම යනවා. ඊට පසුව ස්වාමීන් වහන්සේ පටන් ගත්තා මේ මදියරේ දැන් මම මාස දෙක තුනක් දැන් ගත කරනවා ඉඳ වෙලා. ඒ අවස්ථාවේ මුලින් අර එකපාරටම අර සංසිඳෙන මට්ටමටම ගිහිල්ලා ඊට පස්සේ හැකිලිම දීර්ඝ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආය නැවත පිම්බීමක් සිදු වෙන්නේ නැතුවම හැකිලිම දීර්ඝව හැකිලා උදරය ඇතුළටම හැකිලෙනවා. ඊට අර මේ හුස්ම හිර වෙන ස්වභාවයක් එනවා. මේ ඔය ස්ථානයේ තමයි අර නැවත පිම්බීමක් සිදු වෙන්නේ නැති, ඒ කියන්නේ මට පිම්බීමක් මට හිතලා ආය නැවතම භාවනා කිරීම නවත්තලා මේ උදරය ආස්වාසයක් ගන්න පුළුවන්. නමුත් අර මම වෙන දෙයක් පිට වෙලා හිටියොත් අර නැවත පිම්බීමක් සිදු වෙන්නේ නැති මට්ටමකටම යනවා. ඒකට සාමාන්‍ය අර හුස්ම හිර වෙනා වගේ ඇවිල්ලා බය වෙලා ගැස්සිලා ආයි භාවනාවෙන් එළියට එන මට්ටමක් තමයි දැන් මාස 5 ඉඳන් මට සිද්ධ වෙලා
තියෙන්නේ. ඔව් මහත්තයාට දැන් ආනාපානයට දැන් ඔතෙන්දී ඕනනම් අපිට පුළුවන් පොඩ්ඩක් ආනාපානයට මාරු කරලා බලන්න ඒකෙන්දිත් ඔය දේම වෙනවද කියලා. චුට්ටක් අරමුණ මාරු කරලා බලමු අපි.
එමෙ ස්වාමීන් වහන්සේ මම උත්සාහ කරලා බලන්න මුලින් මම මේ පිම්බීම හැකිලිම මූලකල්මස්ථානයේ වශයෙන් තෝරා ගැනීමකට පෙර මම ගෝහින්කා ක්‍රමයේ භාවනා වැඩසටහනකට සහභාගී වුණා.
හරි.
මධ්‍යස්ථානයේ මූලකර්මස්ථානයේ වශයෙන් කරන්නේ
ආනාපානේ.
ආනාපානේ කරනකොට සම්දාස මුල් දවස් 3-4 මේ කරන්න උපදෙස් දෙන්නේ ආනාපානේ.
ඔව් ඔව්.
ඉතින් මම අර ආනාපාන උස්මරල්ල දිහා මට උස්මරල්ල පේනවා ස්වාමීන් වහන්සේ.
හරි.
උස්මරල්ල දිහා බලන් ඉන්නකොට ප්‍රශ්නේ තියෙන්නේ අර මත් එකක් වෙලා ඒ උස්මරල්ලෙම හිත පිහිටියන් පස්සේ ඔළුව කැක්කුමක්
එනවා. ආ ආ. ගැටලුව ඔළුව. ඔව් එහෙමනම්
කැක්කුමක් මේ ඔළුව පීඩනයක් වගේ
හරි
එනවා.
ඔව් එතනදී එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ එතන ආනාපානයේ එහෙනම් ඒ තරම් ගැලපෙන්නේ නැති කර්මස්ථානයක් ඔතෙන්දී. එහෙමනම් පිම්බිම හැකිලිම නරක නැහැ. පිම්බිම හැකිලිම ක්‍රම සාමාන්‍යයෙන් යෝගාවචරයේ වඩනකොට ඔහොම කියන්නේ බාධා අඩුයි. බාධක අඩුයි. බොහොම සරලව යන්න පුළුවන් කර්මස්ථානයක්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට පිම්බෙනවා, සාමාන්‍ය විදිහට හැකිලෙනවා. ඒක චක්‍රීයව රටාවක් ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් ඕකේ ගැඹුරකට යනකොට පිම්බීම හැකිලිම වෙනුවට වෙන එකකට මාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පිම්බීමක් හැකිලිමක් ගානේ දැනුවත් වෙමින් කාලයක් වඩනකොට හිතේ ඒ සම්පජඤ්ඤයේ සතිය වර්ධනය වෙලා කයේ ඕනම තැනකට අවධානය යොමු කරන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඒ නිසා මහත්තයා දැන් පිම්බීම හැකිලිමෙන් ටිකක් අපහසුතාවයක් එනකොට කයේ වෙන කොහෙද දැනෙන්නේ අන්න එතෙන්ට මාරු කරාට වරදක් නැහැ. හිතන්න දැන් අත් දෙක අතර එක අතක් මත එක අතක් තියන් ඉන්නවා. ඒතකොට එක අතක බර අනිත් අතට දැනෙනවා. අන්න ඔය බර දැනීමට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද ස්පන්දනය දැනෙනවා. එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. පාද දෙක එකිනෙක ස්පර්ශ වෙනවා. එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේ මුළු කයේම තියෙන ඕනම දැනීමක් අපිට මේ අවස්ථාව මේ කමඨහන කරගන්න පුළුවන් පිම්බිම හැකිලිමින් සෑහෙන දුරක් ගියාට පස්සේ. නැත් තෙරුවන් සන්නයි. අපි තව අවස්ථාව දෙන්න පුළුවන් එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ දහම් ගැටලුව කෙටියෙන් රත්නසිරි ගමගේ මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
හොඳයි ඒ මහත්තයා නැත්තම්
හලෝ සම්මාස
ඔව් කියන්න
සම්මාස මම කෙටියෙන් අහන්නම් වෙලාව නැති නිසා
ඔව්
ආනාපාන සති භාවනාව එක දිගට කරගෙන ගියාම පරියන්කේ එක්තරා දවසක සිද්ධියක් මගේ ඉන්ද්‍රයෙම හිතේ තියෙනවා ඒක සෑහෙන දුරට මම ඒ භාවනාව දිගට කරගෙන ගියා ඒ විදිහට ඒකේ ධාතු ස්වභාවයන් තමයි වැඩිපුරම දුටුවේ. ඒ ධාතු ස්වභාවය දිගට යනකොට ඒකේ මට තේරුණා සමහර ධාතු නැවත නැවත එන ඒවත් තිබුණා, සමහර ඒවා වෙනස් වෙවි යන ධාතු තිබුණා. ඒකේදී මම පඨවි ආපෝ තේජෝ වායෝ ගති ලක්ෂණ තමයි වැඩිපුරම ප්‍රකට වුණේ. ඉන් අනතුරුව එක තැනක තිබිච්ච වේදනා ස්වභාවයක් ඒ දැනුණාට පස්සේ ඒ ස්ථානය කුමක්ද කිමෙක්ද කියලා වගේ සොයා බැලීමේදී ඒකේ දැඩි වීර්ය ගතියක් සහ පොඩි දැවෙන ගතියක් මෙනෙහි කරාම ඒකේ මං දුටුවේ ඒ අංශු ටික විහිදිලා ගියා. ඒ විහිදුණු අංශු ගොඩාරයක් නිසා මට හිත ඒකරාශී කරගන්න බැරි නිසා මම අධිෂ්ඨාන කරා මට මං එහෙම දිගට යන්න ඕන නැහැ මේකේ. නමුත් මං එකක සිදුවීමක් හොයන්න ඕන කියලා. ඒ කාංශුවක් තමයි අනිත් අංශු දෙහා සමානයි කියලා හිතනකොට ඒ අංශුව අනිත්‍ය දුක්ඛනාත්ම මෙනෙහි කිරීමෙන්ම තමයි මම ඒ කාංශුවකට මගේ හිත ඇතුළු වුනේ. ඊට පස්සේ ඒ විග්‍රහම සුළු වෙලාවකින් ඒ භ්‍රමණයකින් පස්සේ වහාම ඒක නැවත අර කලින් මගේම විසිරල ගියා. ඒ විදියටම කුඩා අංශු කොටාරයක් හරින් වගේම මේ විදියට කීප වතාවක් නැවත නැවත එන ධාතු ස්වභාවය දුටුවා මෙනෙහි කරා. නමුත් ඒකෙන් එහාට මට දෙයකට යා යුතු නම් යා යුතුයි. නමුත් ඒ යනවා නම් අනිත්‍ය දුක්ඛාත්ම කියන දර්ශනය මෙනෙහි කළ යුතුමයි කියලා හිතන අදිස්ථානයම තමයි හිටියේ. ඒ වගේ තුන් හතර සැරයක් ගියාට පස්සේ වහාම විදුලියක් වගේ ඒ අන්තිමට ආපු ඒ කාංශුවත් අවිද්‍යත තවදුරටත් විහිදුනේ නැහැ. ඒ වෙනුවට කෙරුණේ ඒක හරියට නිකන් විදුලි කොටනා වගේ ඉතාම සුළු වෙලාවක්. ඒක හරියට හොඳට ප්‍රකට වුණා. මුළු ඉසේ ඉතට හොඳට දැනුණා කුමක්ද එතන උනේ කියලා. මට දැනුනේ ඒ යම් සංසිද්ධියක අනිත්‍ය කියන එක අල්ලගන්න බැරි තරමටම තර අවස්ථාවක නැත්තටම නැති වෙලා යනවා. ඒක කිසිම තැනක එළිලා තවදුරටත් ඉන්න බෑ. එතනින් ඒකේ අවසානය කියලා. එතනින් එහාට කිසිම දෙයක් මට ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ කියලා කියන්නේ එතන පේන්නේ කිස් බවක් විතරයි. එතන ආලෝකයක් ගැන විස්තර කරන්නවත් යම්සි ධාතු ස්වභාවයක් තියෙනවා කියලා කියනම් මොකුත් නැහැ. එතන ශුන්‍යයි. ඒකිතක් ශුන්‍යයි. අදහස ශුන්‍යයි. චිත්ත කිසි දෙයක් ගලන්නේ නැහැ මොකුත් නැහැ. ඒ වෙලාවේදී මට තිබුණ එකම නිවීම තමයි මෙතනින් එහාට සියලු දේ අනිත්‍යයි දුකයි අනාත්මයි පමණමයි. මම එතනින් එහාට මට තව කිසි දෙයක් නොපෙනෙනවා නම් මේ ශූන්‍ය අවකාශයත් මට අනිත්‍යයි කිසිම වැඩක් නැහැ මේකේ ඉන්න. ඒ නිසා මම නැවතත් ආනාපාන සතියට හිත යොමු කරන්න ඕන කියලා මම ආපු ගමන මට හරිය පැහැදිලි කොහොමද මෙතෙන්ට ආවේ කියලා.
හොඳයි මාත්‍යා, මේ ඔතන පොඩි වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අපි දේවල් දිහා බල බල ඉඳලා ඒවැයි අනිත්‍ය ස්වභාවයක් දුක් ස්වභාවයක් පෙනුණා නම් ඊට පස්සේ ඒක අතහැරලා ආය ආනාපානට ආවිල්ලා අපි තේරුමක් නැහැ. අපි ඒ අනිත්‍ය වෙච්ච දෙයක්මයි ආයි අල්ලන්නේ. ඔතන තමයි වැරද්ද කරලා තියෙන්නේ. ඒ නිසා අපි එතන තේරුණා නම් Tamante මෙතන අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ දුක් ස්වභාවයක් තියෙන්නේ කියලා බලන්න එතෙන්දි වෙන අරමුණක් හිතර නොදී ඉන්න. එතන අපි ආයි අපි වෙන එකක් අල්ලා දුන්නත් එතරම් තියෙන්නේ ඒකම තමයි.
ඒ වෙලාව සැහැල්ලුවෙන් පිටියෙන් සතුටෙන් පිළිගත්තා. ඒ කියන තත්වය එක්තරා විදිහක අනිත්‍ය දුකක් අනාත්මය තමයි. කොයි දේ හරි කෙලවරක තියෙන්නේ අවසානයක්.
හැබැයි දැන් ඔතන නෑ ඒ වුණාට ඔතන දැන් ඔය මහත්යය කරන්නේ පොතේ දැනුම ඉස්සරහට දාන එකක් තියෙන්නේ. මහත්යය නිකන් තර්ක කළා හිතර නිකන් අනවශ්‍ය විදිහේ බලපෑමක් කරනවා. මෙහෙමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කොහෙත් තියෙන ඔච්චරයි අරකයි මේකයි කියලා. ඒකම නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් බොහොම නිශ්ශබ්දව ඉන්න. ඔතනින්දී මේ ඔළුවේ දාගත්ත දේවල් කියවන්න යන්න එපා. තමන් නිශ්ශබ්දව ඉන්න. හිත පුළුවන් තරම් නිශ්ශබ්දතාවයේ පවත්වාගෙන වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්න. අලුතෙන් පොතේ තියෙන දේවල් මතක් කරගන්න යන්න එපා. හිතේ දාගත්ත දේවල් කියවන්න යන්න එපා. ඔතෙන්දී වෙන දෙයට ඉඩ දෙන්න. වෙන දෙයට ඉඩ දීලා හිතට වෙන දේ තීරණය කරන්න දෙන්න. එහෙම නැතුව මහත්යව ඔතන හසුරවන්න යනවා කියන්නේ ඔක්කොම අනා ගන්නවා කියන එක තමයි.
ස්වභාවයකින් ඉදිරියට කරගෙන ගියා. එච්චරයි එතනින් එහාට කරේ. එතනින් එහාට මගේ හිතට කිසිම රාග ද්වේෂ මොහොහ ගතියක්වත් මුකුත් හිතට දැනෙන්නේ නැති ස්වභාවයකින් මම මේ කාලය ගත කරා. ඒ විදියට භාවනා වර්ග කිහිපයක් මේ විදියට එකම භාවනාවක් නෙමෙයි. එවැනි ඒහා සමාන ධාතු ස්වභාවයක් දකින තවත් භාවනා වර්ග ගණනාවක්ින් පසුව කරා. මේක සිදුවුනේ දවස් 10කට භාවනා day and night කරන කෙනකදී දවස් 6-7 වගේ දවස් වලදී තමයි ඒක වුනේ. සක්මන් භාවනාව කරලා පැය දෙකක් විතර
හරියට දැන් මෙහෙමයි මාත්‍යා හුඟා කතා කරනවා. කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරා නම් හරි හුඟා දේවල් කියවනවා. දැන් පුළුවන් නම් එක භාවනාවක් කරන්න. මාත්‍යා හුඟා දේවල් කරන්න ගියාම ඔක්කොම පටලව ගන්නවා. හුඟා පොත් කියවන්න ගියාම මේ පොත්වල තියෙන දේවල් ඔක්කොම තමන් කරලා බලන්න හදනවා. ඒතර එකක්වත් හරියට කරෙන්නේ නැහැ. ඒ නිසා තමන් ඉස්සෙල්ලා බිමට බහින්න. තමන් ඉස්සෙල්ලා එක කමටහනක් තෝරගන්න. ඒ තෝරගත්ත කමටහන නිවැරදිව වඩන්න. ඒ තෝරගත්ත කමටහන වඩද්දිත් අත්දැකීම ඉස්සරහින් තියාගන්න, පොතේ දැනුම පස්සෙන් තියාගන්න. අපි හුඟක් වෙලාවට වෙන්නේ අපි පොත්පත් කියවලා හුඟා දේවල් අහලා කියලා තියෙනකොට අපේ ඒ දැනුම අපි ඉස්සරහට ගන්නවා. අපි සියල්ල දත් කියලා හිතා ගන්නවා. ඊට පස්සේ අර මේ බොහොම ස්වාභාවිකව වැඩෙන අත්දැකීම අපි පැත්තකට දානවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතෙන්දී අපි කරන්න තියෙන්නේ අත්දැකීම මූලික කරගෙන යන්නයි තියෙන්නේ. අපි පොතේ පතේ දැනුම පැත්තකින් තියන්න, නිකන් පුංචි දරුවෙක් වගේ වැඩේ පටන් ගන්න, ආධුනික මනසකින් වැඩේ පටන් ගන්න. ආධුනික මනසකින් වැඩේ පටන් අරගෙන ඒ කරන කටයුත්තට ඉඩ දෙන්න තමන් අත දාන්න යන්න එපා. මහත්තයා පැත්තකට වුණා නම් වැඩේ ගන්නට කෙරෙනවා. හොඳයි අපි යනවා ඊළඟ. හොඳයි අපි එහෙමනම් මෙතනින් අවසන් කරමු. 9:30 වෙලාව. පැය දෙකකුත් විනාඩි 30ක් අපි මේ විදිහට ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. මේ අන්දමින් අපි සියලු දෙනා එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා ච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.